අද දවසේ ප්‍රධාන වැඩ කටයුතු
ගරු මුලස්වර මන්ත්‍රීතුමියනි, අද දින න්‍යායපත්‍රයේ අංක 1 සහ 2 ඉදිරිපත් කරන
අද දවසේ ප්‍රධාන විවාදය ගරු දිලුම් අමුණුගම ඇමතුමා ඔබතුමාට මිනිත්තු 32ක කාලයක් තියෙනවා.
ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමියනි, අද දිනේ අපි විවාදයට ගැනෙන්නේ කොළඹ වරාය නගරයේ ආශ්‍රිත රෙගුලාසි කීපයක්. 2023 අංක 1 දරන කොළඹ වරාය නගර සංවර්ධන නියෝග අතිවිශේෂ කැටපත් පත්‍රය අංක 23/34 අල ඉරක් 47 2023 ජූනි මාස 2 දින. මේකෙදී කොළඹ වරාය නගරයේ එක් එක් ඉඩම් කට්ටියක් අපේක්ෂිත අරමුණු සඳහා සංවර්ධනය කිරීම නියාමනය කිරීම පිණිස 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනතේ 71-2 වගන්ති යටතේ පැවරණ බලතල යටතේ කොළඹ වරාය නගර සංවර්ධන පාලන නියෝග සාධනු ලැබේ. ඒ අනුව අද දිනේ අපි අනුමත කරන රෙගියුලේෂන් එක ඩිවලොප්මන්ට් කන්ට්‍රෝල් රෙගියුලේෂන් නම්බර් 1 ඔෆ් 2023 කියලා තමයි අපි හඳුන්වන්නේ. විශේෂයෙන් කොළඹ වරාය නගරයේ හැටියට අපි ගත්තොත් මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 269ක් පමණ වෙනවා. එම භූමි ප්‍රමාණය සුවිශේෂී පරිසර 5කට බෙදා වෙන් කරගෙන තිබෙනවා. පරිපාලන කටයුතු සහ එහි කළමනාකරණ කටයුතු පහසු කර ගැනීම සඳහා ප්‍රධාන සරසුමට අනුව ඉඩම් කට්ටිවලට අදාළ පාරමිතිය සහිතව ඉඩම් භාවිතා කිරීම වෙනස් රටාවන් 19ක් සහිත වාණිජ ඉඩම් කට්ටි 74ක් සහ පොදු ඉඩම් කට්ටි 44ක් හැටියට වෙන් කරලා තියෙනවා. මේකෙදී කැටගරීස් 19ක් නැත්තම් උදාහරණ හැටියට ගත්තොත් අපි මේකේ සඳහන් වෙන කැටගරීස් හැටියට ගත්තොත් low rise residential buildings, ඒ වගේම educational and higher education කියන ඒවා, ඒ වගේ medium rise residential hotels, mixed use, ඒ කියන්නේ mixed development කියන කාරණේ සම්බන්ධව, commercial, ඒ වගේම public facility, cultural and healthcare, leisure and entertainment, ඒ වගේම marina commercial, marina financial ආදී වශයෙන් කැටගරීස් 19කට මේ ක්‍රියාකාරකම් වෙන් කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේකෙදී සැලසුම් නිෂ්කාසනය හෝ සංවර්ධන බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය අද දිනේ මේ රෙගුලාසි වලට අපි ඇතුළත් කරලා තියෙනවා. application to obtain a planning clearance and development permit. එතකොට මේකෙදී අනුගමනය කළ යුතු ක්‍රමවේදේ වෙන්නේ මේ ඉඩම් කට්ටියක යම් ව්‍යාපාරයක් කිරීමට නම් ප්‍රථමයෙන්ම authorized person කෙනෙක් බවට පත්විය යුතුයි. සුදුසුකම් ලත් පුද්ගලයෙක් බවට පත්විය යුතුයි වරාය නගරයේ ඇතුළත ක්‍රියාත්මක වීම සඳහා. ඒ රෙගුලාසිය අපි පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා. අද දිනේ අපි සාකච්ඡාවට ගන්නේ ප්‍රථමයෙන්ම ප්ලෑනින් ක්ලියරන්ස්. ඒ ප්ලෑනින් ක්ලියරන්ස් කියලා කියන්නේ මේ කට්ටියට අදාළව ඒ විෂයන් 19න් තෝරාගත් විෂය අනුව මුලින්ම කන්සෙප්චුවල් ප්‍රපෝසල් එකක්, නැත්නම් අපේ වෙනත් සරල භාෂාවෙන් කියනවා නම් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක්, මේ ඉඩම් කට්ටිය සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද, මේකේ කරන්නේ මොනවද, මේකෙදී අපිට ලැබෙන මූල්‍ය නැත්නම් ඒ ෆයිනෑන්ෂල් තත්ත්වය මොකද්ද කියන කන්සෙප්චුවල් ඩිවලොප්මන්ට් ප්ලෑන් කියන එක ඉස්සල්ලාම ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම ඒක සඳහා අවශ්‍ය ඒ ලියකියවිලි ෂෙඩියුල් 2 කියන ලේඛනේ අමුල්වා තියෙනවා. ඒ වගේම ද application for a development permit shall be accomplished by planning clearance issued by the commission and other relevant documents as per regulation 73 of the DCR කියන්නේ development control regulation. එතකොට planning clearance එක අනුව ලෑරිං කලියරන්ස එක ලැබෙන කෙනෙකුට ඒ අදාළ ඇදුම්පත් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්පූර්ණ කරමින් ඩිවලප්මන් පර්මිට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ඒ ඩිවලප්මන්ට් පර්මිට් එක සඳහා අවශ්‍ය අයදුම් පත්‍රත් ඒවාගේ ඒ ආකෘති පත්‍රත් මේ ගැසට් පත්‍රයේ පළ වෙලා තියෙනවා. අද දිනේ අපි ඒවත් අනුමත කරනවා. මේ ඩිවලප්මන්ට් පර්මිට් එක අර අපි කියපු ඒ ශේත්‍රයන් නැත්නම් ඒ කැටගරීස් වලට අදාළව ලබා ගන්න කෙනෙකුට තමයි ඒ කටයුතු ආරම්භ කරලා ඒ ඉඩම් කට්ටි සංවර්ධනය කරගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම සර්ටිෆිකට් ඔෆ් කන්ෆර්මිටි. දැන් මේ ව්‍යාපෘතිය නැත්නම් ගොඩනැගිලි කටයුතු නැත්නම් ඉදිකිරීමේ කටයුතු අවසාන වුණාට පස්සේ සර්ටිෆිකේට් ඔෆ් කන්ෆර්මිටි නැතිනම් අනුකූලතා සහතිකය මේ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනවා. ඒ අනුකූල සහතිකයේ අනුකූලතා සහතිකයේ ලබා ගන්නට අවශ්‍යයි මේ ගොඩනැගිලි වල හෝ ගොඩනැගිල්ලක කොටසක පදිංචි වීම හෝ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් එතෙන්දී මේ කොමිෂන් සභාව විසින් අධීක්ෂණය කරනු ලබනවා නැත්නම් නිරීක්ෂණය කරනු ලබනවා මේ කියපු ඩිවලප්මන්ට් පර්මිට් එකට අදාළ ඒ සියලු සංවර්ධන කටයුතු මේකේ කෙරිලා තියෙනවද කියන කාරණේ සම්බන්ධව. ඒ කියන කාරණා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරලා තිබුණොත් සර්ටිෆිකට් ඔෆ් කන්ෆර්මිටි නැත්නම් අනුකූල සහතිකයේ ලබා ගැනීමෙන් පසුව ඒ අවශ්‍ය ඉඩම් කට්ටිය සංවර්ධනය කරලා ඒ තුල තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන රෙගුලාසි ටික තමයි අද දිනේ අපි මේ හවස්වරුවේ පාර්ලිමේන්තුවේ සම්මත කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මුලින්ම මම කතා කරන නිසා මම වෙලාවක් අවසානයේදීත් ඉතුරු කරගෙන තියෙනවා. යම් ප්‍රශ්න ගැටළු මතුවුනොත් පැහැදිලි කිරීම සඳහා ඒ කෙසේ වෙතත් කාරණා තව කීපයක් සඳහන් කරන්නත් අවශ්‍යයි. විශේෂයෙන් පහුගිය කාල සීමාව තුළ මේ ව්‍යාපෘතිය විශේෂයෙන් රජය මාරු වීම හේතු කොටගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නැත්තම් පහුගිය කාලේ ඒවකට මේ ව්‍යාපෘති ආරම්භ කරපු කාලේ නොයෙකුත් විවේචනවලට මේ ව්‍යාපෘතිය ලක් වුණා. මේක අසාර්ථක ව්‍යාපෘතියක් බවට සඳහන් කළා. සමහරක් පක්ෂවල නායකයෝ සීගිරිය කඩන්න වෙයි කියලා කිව්වා. මේක පුරවන්න ලංකාවේ තියෙන ගල් ඔක්කොම කඩලා මේක පුරවන්නවත් බැරි වෙයි කියලා කිව්වා. නොයෙකුත් අවලාද නැගුවා. නමුත් ලංකාවේ සාමාන්‍ය පුරුද්ද ඕනෙම වැඩක් පටන් ගත්තාම ඉස්සෙල්ලා මේකට ගරහන එක නිසා ඒකේ හැටි කාරණයක් හැටියට අපි සලකන්නේ නැහැ. කෙසේ වෙතත් අපිට විශාල පාඩුවක් මේකෙදි සිද්ධ වුණා. රජය මාරු වීමත් සමගම පැමිණිච්ච යහපාලන රජය විසින් නොයෙකුත් හේතු දක්වමින් යම් විදියකට මේ ව්‍යාපෘතිය අත්හිටවනු ලැබුවා. ඒ අත්හිටවීමේ ප්‍රතිඵලයක් හැටියට නැවත ඒ රජයටම රජය මාරු වෙන ප්‍රථමයෙන් ඒ රජයටම නැවත ඉඩම් තව වැඩි ප්‍රමාණයක් මේ චීන සමාගම අද කියන්නේ අපි මේක ඉතාම හොඳ ව්‍යාපෘතියක් කියලා අද සිරුදනා පිළිගන්නවා. මගේ අපේ තියෙන දේශපාලන තත්ත්වය අනුව ඒ වෙලාවේ වාද විවාද කෙරුවට ඒ වගේම අද රටේ තියෙන ප්‍රමුඛතම ව්‍යාපෘතියක් මේක බව අද සියලු දෙනා පිළිගන්නවා මගේ හිතේ විවාදයකින් තොරව. හැබැයි අද මම සතුටු වෙනවා අද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු දෙනා අද මේක රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය හැටියට පිළි අරගෙන ඒ සඳහා සහාය දීලා අද අපි බම දන්නවා මේ දක්වා අපි ඉදිරිපත් කරපු කිසිම රෙගුලාසියක අභියෝග කිරීමක්වත් ඡන්දයක් ඉල්ලීමක්වත් එහෙම දෙයක්වත් විපක්ෂයේ විසින් කෙරුවේ නැත්තේ මේ ව්‍යාපෘතියේ වැදගත්කම පිළි අරගෙන තියෙන නිසා. ඒ නිසා ඒ සඳහා අපේ ගෞරවය හිමි වෙනවා වගේම අපිට කඩිනමින් මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අවශ්‍ය වෙනවා. මේ සඳහා එක ඩොලර එකක්වත් අපි රජයේ මුදල් ගෙවන්න සිද්ධ වෙලා නැහැ. ඒකේ ගෙවීම හැටියට අපි ලබලා තියෙන්නේ මුහුදෙන් ගොඩ කරන ලද ඉඩමෙන් කොටසක්. ඒ වගේම රටේ වැරදි මතයක් තිබුණා මේ චීන සමාගමට අයිති එක පැත්තක් මේකේ තියෙනවා කියලා. එහෙම කොහෙත්ම නැහැ. මේ කට්ටි තියෙන්නේ රජය සතු නැත්නම් කමිෂන් එක සතු ඉඩම් කට්ටිත් සමග කලවමටමයි. ඒ වගේම මේ කොටස් වලට එන ආයෝජන ඒවා චීන සමාගම ආයෝජන හැටියට සැලකෙන්නේ නැහැ. එකම දේ ඒවයි කුලිය අයට එකතු කිරීමේ හැකියාව ලැබුණත් ඒ මුදල් ලංකාවේ බැංකු හරහා ලංකාවට මෙන ආයෝජන මේ වෙනකොට ආයෝජන 17කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මම සතුටු වෙනවා අද දිනේ අපි මේ රෙගුලාසිය සම්මත කරුවාට පස්සේ දැන් ඔතරයිස් පර්සන් ලගේ රෙගුලාසිය සම්මත වෙලා තියෙනවා. අද මේ රෙගුලාසිය සම්මත කිරීමෙන් මේ ව්‍යාපෘතියේ අරු මූලාසන අරුවට මන්ත්‍රීතුමියනි විශාල වෙනසක්. මොකද මේකින් තමයි මේ ව්‍යාපෘතිය අද අපිට ඇවිල්ලා තියෙන ආයෝජකයෝ 17 දෙනාටම මේක අද හවස අනුමත වුණාට පස්සේ අපේ ගරු ඇමතුමනි වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙනවා. එන්ගේජ් වීමට හැකියාව ලැබෙනවා. තව ඔපරේෂනල් රෙගියුලේෂන්ස් ටිකක් අනුමත කරන්න තිබෙනවා. ඒවත් අපි ඉක්මනින් අනුමත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මාසේ 26 වෙනිදා මේ ලැබෙන 26 වෙනිදා අපි ඩුබායි රාජ්‍යයේ සහ අබුඩාබි වල මේ පෝට් සිටි ලෝන්ච් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. 9 සුළු වෙනසක් වීමේ ඉඩකඩ තියෙනවා. කලම්බෝ ෆයිනෑන්ෂල් සිටි කියලා සමහරක් විට ඒකේ නම මාරු වෙන ඉඩකඩ තියෙනවා. මේ කියන රෙගුලාසි වලට ඇතුළත්ව නෙමෙයි. නමුත් බ්‍රෑන්ඩ් කිරීමේදී සමහරක් විට එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා. තාම ඒක ස්ථිර වශයෙන් තීන්දුව කරලා නොතිබුණත් නමුත් මේ මාස 26 වෙනි දින හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මැතිතුමත් මේකට සහභාගී වෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපේ ලේකම්තුමත් මේකට සහභාගී වෙනවා. ඩුබායි රාජ්‍යයේ සහ අබුඩාබි වල මේක අපි කරන්න ප්‍රධානම හේතුව තමයි මේ කාල සීමාව තුළ UN එකට අදාළව සහ වෙනත් ඉන්වෙස්ටර් ෆෝරම්ස් විශාල ප්‍රමාණයක් මේ රාජ්‍යයේ පැවැත්වෙනවා. ඒකට අදාළ ආයෝජකයෝ සියලු දෙනා කැඳවලා ඒ අයට මේකේ ප්‍රසන්ටේෂන් එක කරලා ඒ අයව මෙහෙට ආකර්ෂණය කර ගැනීම සඳහා තමයි මේක අපි චෙක් සමාගම නැත්නම් මේ කොන්ත්‍රාත් සමාගම චීන සමාගමත් එක්ක ඒකාබද්ධව ඩුබායි රාජ්‍ය සහ අබුඩාබි වල මේ 26 වෙනිදා ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැනට මේකට තියෙන අදාළව තියෙන තත්ත්වයේ එපමණමයි. විශේෂයෙන් නැවතත් මම අවසානයේදී යම් පිළිතුරක් දීමටත් අවශ්‍ය නිසා කාලය ටිකක් ඉතුරු කරගන්න අවශ්‍ය නිසා මගේ අදහස් දැක්වීම අවසාන කරනවා. බොහොම ස්තුතියි.
ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමා ඊට පෙර මම සුබ පැතීමක් එක් කරනවා. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහලේකම් ධූරයෙන් පිදුම් ලැබපු චමින්ද කුලරත්න මැතිතුමාට එතුමාගේ වෘත්තීය කාර්යභාරය සාර්ථකව කර ගැනීමට හැකිවීම කියලා ස්තුතියි. ඔබතුමා කතාව ආරම්භ කරන්න.
මමත් අපේ නියෝජ්‍ය මහලේකම්තුමාට අපේ සුබ පැතුම් ඉදිරිපත් කරමින් පටන් ගන්න කැමැති. ගරු සභාපතිතුමිය, අද ඩිලුම් අමුණුගම ඇමතිවරයා ඉදිරිපත් කරපු මේ ඩිවලොප්මන්ට් පර්මිට් ගැන වචන කිහිපයක් කතා කරන්න අවශ්‍යයි. එතුමා කිව්වා මේකට කල් ගියා, යහපාලන ආණ්ඩුව විසින් මේක මේ පෝස්ට්පෝන් කරා මේකේ ඩිවලොප්මන්ට් එක කියලා. මං එතුමාට කියන්න කැමති ගරු ඇමතුමා, ඒකට හේතුව වුණේ අක්කර 50ක කෑල්ලක්. අක්කර මෙතන තියෙනවා හෙක්ටයාර් 268ක්ද කොයිද? ඔව්, ඒකේ අක්කර 50ක කෑල්ල. ඒ කියන්නේ ජනාධිපති කාර්යාලය ඉස්සරහම තියෙන කෑල්ල චීනයට මේ ලීස් එකක් හැටියට නෙවෙයි සම්පූර්ණ අයිතිය ලබා දුන්නා. එතකොට ඒ කට්ටියට ඒක ඔප්පුවකින් ලියලා දුන්නා චීනෙට. එතකොට ඒ පිළිබඳව අපි එවකට විපක්ෂයේ ඉන්නකොට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මමත් හිටියා ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඇහුවාම මාධ්‍යවේදී මොකද්ද කරන්න කියලා. එතුමා කිව්වා ඒක වෙනස් කරන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒක තමයි ගරු සභාපතිතුමිය, ඒ මොකද්ද ඒකට කියන්නේ මේ සම්පූර්ණ භුක්තිය දෙනවා වෙනුවට, හරි ටයිටල් ඩීඩ් එක දෙනවා වෙනුවට රීනෙගෝෂියේට් කළා ඔවුන්ට අක්කර ඒ 50 අවුරුදු 99 බදු පදනම මතයි ලබා දුන්නා. එතකොට මං හිතන්නේ අවුරුද්දක වෙනස ගැන යම්කිසි ඔව් ප්‍රමාදයක් වුණා එක පිළිගන්නවා. නමුත් ලංකාවේ රජයේ විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මේක සම්පූර්ණ භුක්තිය චීනයට දීලා තිබුණේ. ඒක වෙනස් කිරීම සඳහා තමයි ඒ රජය ක්‍රියාත්මක. ඒ ක්ලැරිෆිකේෂන් එක කරන්න ඕනේ. දෙවැනි ක්ලැරිෆිකේෂන් එක තමයි ඔබතුමා දැන් කිව්වා ඩුබායි වල මේක ලොන්ච් කරන්න යනවා. අපිත් පත්තරවල දැක්කා ඩේවිඩ් කැමරන් ලොබීස් කෙනෙක් හැටියට බඳවගෙන තියෙනවා. හැබැයි මෙහෙමයි, දැන් ලොබීස්ලා හැටියට බඳවගත්තට ඒ කට්ටියකින් වැඩක් ගන්නත් ඕනේ. මොකද අපි දැක්කනේ ලොබීස් කෙනෙක් හැටියට නිවාඩ් කබ්‍රාල් බඳවගත්තා අර පුද්ගලයෙක්ව. ඇමරිකන් ඩොලර් මිලියන ගණන් ගෙව්වා. අන්තිමට ඒ මනුස්සයා සුබේරි, රිෂේඩ් සුබේරි, ඒ මනුස්සයා හිරේ. දැන් සල්ලි වලට ආගිය අතකුත් නැහැ. අපි දන්නවා ඇමරිකාවේ කමන්ඩ් ප්ලීස්
ප්‍රබුනිසා, එතුමාව සහභාගී කරවන්නේ චීන සමාගම විසින්, රජයේ පාර්ශ්ව විසින් නෙමෙයි. එතුමාත් ඒකට සහභාගී වෙනවා.
ඔව් නෑ හරි, අපි ගැවීමක් කරන්න නැත්නම් හොඳයි. මොකද ඩේවිඩ් කැමරන් කියන්නේ ලෝක පිළිගත් පුද්ගලෙක්. ඉතින් ඩේවිඩ් කැමරන්ට පුළුවන් නම් ලංකාව වෙනුවෙන් පෙනී හිටින්න එක හොඳයි. අපි ඒකේ වැරද්දක් දකින්නේ නෑ. හැබැයි මම කියන්නේ මීට කලින් වෙච්ච දේ අපේ හිතේ තියාගන්න ඕනේ. රිෂාඩ් සුබේරිට සල්ලි කෙව්වා. ඒ මනුස්සයා ඒව ඔක්කොම දාගත්තා මේ එයාගේ බැංක account එකේ. ඒ මනුස්සයා හිරේ. සල්ලි ගෙව් මනුස්සයා මෙන්න ප්‍රෙස් කොන්ෆරන්ස් දී ඉන්නවා පාර්ලිමේන්තුවේ එළි. හරි, දැන් මේ ඊයේ පෙරේදා සන්ඩි ටයිම්ස් පුවත්පතේ තිබ්බා ඒ රිෂාඩ් සුබේරිත් එක්ක ඔය ගනුදෙනු කරපු තව මේ සෙනෙට් සභිකෙක්. ඒ මනුස්සයාවට ඇමරිකන් ඩොලර් මිලියන ගානක දඩයක් ගහලා එයාගේ මේ සෑහෙන හිරේ දාලා නෑ, නමුත් ලොකු මේ දඩයක් ගහලා තියෙනවා. මොකද රිෂාඩ් සුබේරි මේ මනුස්සයාට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දීලා තිබ්බා මේ වොෂින්ටන් වල ඉඳලා මේ පැරිස්ත කොහෙට ගිහිල්ලා මේ නැවත එන්න. ඒක ඩිස්ක්ලෝස් කරේ නෑ කියලා එයාට දඬුවම් දීලා තිබ්බා. එතකොට අපි ගත්තර ගමන් අනිත් එක අපිට මතකනේ අර මේ IMF එකේ ප්‍රධානියා, අර මේ IMF එකේ හිටපු ප්‍රධානියාවත් අපි ලොබිස් කෙනෙක් හැටියට ගත්තා. එයාගෙන් වෙච්ච වැඩේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් කට කතා වුණේ අර එයාගේ අර කේස් එකක් තිබ්බනේ, සෙක්සුවල් හැරස්මන්ට් කේස් එක. ඒකට ගෙවන්න ලංකාවෙන් සල්ලි දුන්නා කියලා. ඒ කේසේ වෙත මේ අපි දැක්කම් අපි නර්ජ් දේව තමයි මේකට මූලික වෙලා තිබ්බේ කියලා පත්‍රයේ තිබුණා. නර්ජ් දේව ඉස්සර නම් ඉංගලන්තේ වෙනුවෙන් යුරෝපියන් පාර්ලිමේන්තු එකේ හිටපු මන්ත්‍රී කෙනෙක්. නමුත් බ්‍රෙක්සිට් එකත් එක්ක යුරෝපියන් පාර්ලිමේන්තුවේ ඉංගලන්තේ මන්ත්‍රීලා දැන් නැහැ. හරිද? කොච්චර එයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? එයාගේ මේ 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 වැදගත්කම පිළිබඳව මම හිතන්නේ හොයලා බලන්න වෙනවා. හැබැයි කවුරු හරි මේකට උදව් වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. දෙක, ඔබතුමා කිව්වා සමහර විට මේකේ නම වෙනස් කරන්න වෙයි, කොලඹෝ ෆයිනාන්ෂල් සිටි කියලා. අපි හිතන්නේ ඒක නොකළ යුතුයි. ඒකට හේතුව තමයි ගරු ඇමතුමා මේ ෆයිනාන්ෂල් සිටි එකක් පටන් ගන්න එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ෆයිනාන්ෂල් සිටි මම හිතන්නේ 90 ගානක් පටන් අරන් තිබ්බා මේ ලෝකේ. හැබැයි ඒවයේ මේ සක්සස් රේට් එක ගත්තොත් අතිශයින් අඩුයි. මං හිතන්නේ 4-5කට වඩා ෆයිනාන්ෂල් සෙන්ටර්ස් මේ අලුතෙන් ඇවිල්ලා නැහැ. අනිත් එක දැන් සිංගප්පූරුවේ ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් තියෙනවා, ඩුබායි වල ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් තියෙනවා. මේ දෙක මැද්දේ තව අලුත් ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් කරන එක ලේසිනේ. අනිත් එක අපේ රට බංකොලොත්. එතකොට බංකොලොත් රටක ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් කරනවා කියන්නේ ඇත්ත වශයෙන්ම විහිළු සහගත කතාවක්. ඉතින් කවුරු හරි හිතනවා නම් අපිට එන සතියේ ඩුබායි ගිහිල්ලා ශ්‍රී ලංකා ෆයිනාන්ෂල් සෙන්ටර් කියන එක පෝට් සිටි එකේ දාන්න, මං හිතන්නේ පොඩ්ඩක් එක පරීක්ෂා කරගන්න වෙයි කියපු පුද්ගලයාගේ. මොකද AAA ග්‍රේඩින් එකක් නැති රටක කොහෙද ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් දාන්නේ? හරි, ඉන්දියාවටත් තියෙනවා AAA රේටින් එකක්. ගුජරාත් වල ෆයිනාන්ෂල් සෙන්ටර් එකක් දාන්න ගියා, ඒකලොත් ෆ්ලොප් වුණා. දැන් මම දැක්කා ඊයේ පෙරේද ඇවිල්ලා ඉන්නවා අර FATF එකෙන් හොයන්න මනි ලොන්ඩරින් සම්බන්ධයෙන්. දැන් බලන්න ගරු ඇමතුමා, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හෙඩ්ලයින් එක මොකද තිබ්බේ? මේ මනි ලොන්ඩරින් තමයිලු කුඩු බිස්නස් එකට පස්සේ තියෙන ලොකුම ව්‍යාපාරය ලංකාවේ. කවුද මනි ලොන්ඩරින් කරන්නේ? කවුද මේවට පැටලිලා ඉන්නේ? ඒකේ තියෙනවා කිසිම කෙනෙක්ට විරුද්ධව නඩු දාලා නැල්ලු මනි ලොන්ඩරින් කරලා. ඉතින් මනි ලොන්ඩරින් කරලා ඉහළම මේ නමක් දිනාගත්ත ලංකාවට බංකොලොත් වෙච්ච එකම රට අවුරුදු 50ක අවුරුදු මේ ආසියාවේ ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක් දානවා කියන එක විහිළු කතාවක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඊට වඩා අතිශයින් යෝග්‍ය වෙයි මෙතන නොලෙජ් සිටි එකක් හදන එක. කොලම්බෝ පෝර්ට් සිටි එක කොලම්බෝ නොලෙජ් සිටි කරා. මොකද මේක සර්විසස් වලට ස්පෙෂල් ඉකොනොමික් සෝන් එකක්. සර්විසස් කිව්වම අපිට කරගන්න පුළුවන් ලොකුම දේ තමයි IT සර්විසස්, AI සර්විසස්, මේ අලුතෙන් ගොඩක් සර්විසස් තියෙනවා. ඒකට යොමු කරන්න. මොකද ඒකට අපේ රටේ මිනිස්සුන් පිළිබඳව ලොකු ගෞරවයක් ලෝකෙ තියෙනවා. හරි, අපේ රට IT සර්විසස් අතින් බංකොලොත් නැහැ. අපේ රටේ IT කම්පනීස් ලෝකෙ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට ඇඩ්වාන්ටේජ් එකක් තියෙන එකක් ගැන කල්පනා කරන්න, අපිට ඇඩ්වාන්ටේජ් එකක් නැති එකක් ගැන කල්පනා කරන්න එපා. ඒක තමයි මගේ දෙවැනි කාරණාව. හැබැයි මෙතන ලොකු ගැටලුවක් එනවා ගරු ඇමුණුගම ඇමතිතුමා. මොකද දැන් කොළඹ පෝර්ට් සිටි එකේ බදු ගෙවන්නේ නැහැ. හරිනේ, දැන් ඒකේ ප්‍රයිමරි ඉන්වෙස්ටර්ස්ලාට අවුරුදු 25කට බදු සහනයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 10කට ඊට පස්සේ එදා තියෙන බදු වලින් 50%යි ගෙවන්න ඕන. වැට් එක ගෙවන්න ඕනේ නැහැ. ඉකොනොමික් සර්විස් චාර්ජ් නැහැ. පේ ටැක්ස් නැහැ. ඉන්කම් ටැක්ස් නැහැ. ගෙවන්නේ ඩොලර් වලින්. එතකොට ඒක එහෙම කරලා තියෙන්නේ අර සුවිශේෂී වූ කණ්ඩායම් එතනට එකතු කරගන්න. ඒක තමයි ඔතන ඉස්කෝලයක් හදන්න උත්සාහ කරන්නේ. මොකද තරුණ කණ්ඩායම් මෙතනට ඇට්‍රැක් කරගන්න නම් ඒ කට්ටියට දරුවෝ ඉන්නවා. සාමාන්‍යයෙන් දෙමව්පියෝ විශ්වවිද්‍යාලයට යනකොට අවුරුදු 18න් පස්සේ දරුවෝ ඈතට ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් 18 විතර වෙනකන් දරුවෝ දෙමව්පියොත් ඉන්නක තමයි දෙමව්පියෝ දරුවෝයි කැමති. ඒ නිසා තමයි අපි එදා හිතුවේ මෙතනට ඉතාමත්ම ඉහළ ගණේ පාසලක් ආරම්භ කරන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට ආරංචි. මහා බ්‍රිතාන්‍යයේ 19වැනි ශතවර්ෂයේ පාසල් කිහිපයක්ම ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා කියලා ඒක ඉස්සරහට අරගෙන යන්න. ඊට පස්සේ රජයේ බිම් කොටස්වල හොඳ ඉස්පිරිතාලයක් සහ කන්වෙන්ෂන් සෙන්ටර් එකක් පටන් ගන්න ඕනේ කියලා කාලයක් තිස්සේ සාකච්ඡා කරා. ඒවා කරගෙන යන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගාලුපාරේ අනිත් පැත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් මේ වැඩ පිළිවෙල. ගාලුපාරේ දකුණු පැත්තේ කොටුව පැත්තට යනවා නම් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා බස් එකෙන් බැස්සා. දකුණු පැත්තේ වැඩට ගියොත් එහෙම ගහනවා බද්දක් 136ක. ගන්න හැම බඩුවටම වැට් එක ගහනවා. හරි, දකුණු පැත්තේ තියෙන ආයතනයන් නම් 130ක් ආදායම් බදුත් ගහනවා ලාභාංශ මත. හැබැයි වම් පැත්තේ නම් මේක නැහැ. දැන් හිතන්න ගලු දිලුම අමතුකම ඇමතිතුමා වේටර් හරි එහෙම පුද්ගලයෙක් එනවා බස් එකේ. ඇවිල්ලා ශංග්‍රිලා එකේ වැඩට යනවා. එතකොට එයාට හම්බ වෙන රුපියල් වලට අර 136 බද්ද ගහනවා. හැබැයි වම් පැත්තේ බස් එක වම් පැත්තේ හෝටලයක් හැදුවාම පෝර්ට් සිටි එකේ එයාට ගෙවන්නේ ඩොලර් වලින් කිසිම විදියකට එයාට බදු ගහන්නේ නැහැ. දැන් මෙතන ලොකු පරස්පරයක් නිර්මාණය වෙනවා. එතකොට කවුද ගොඩබිමේ වැඩ කරන්නේ? කාටද ඕනකම තියෙන ගොඩබිමේ වැඩ කරන්නේ? ඔක්කොටම ඕනේ දූපතේ වැඩ කරන්නේ. හෝටල් වලටත් ඕනේ දූපතේ හෝටල් හදන්න, ගොඩබිමේ හෝටල් හදනවා වෙනුවට. එතකොට මෙතන තියෙනවා ලොකු ගැටලුවක් ඉස්සරහ නිර්මාණය වෙනවා. එතකොට ඔබතුමා ආයෝජන ඇමතිවරයා හැටියට මේ පිළිබඳව හොයලා බැලුවද? මොකද්ද මේකට පිළියම? මේවා තමයි මගේ ප්‍රශ්න. හරි, මොකද එදා අපි මේක කරනකොට මෙහෙම බදු ගැහුවේ නැහැ. එදා මෙහෙම බදු ගැහුවේ නැහැ. හැබැයි අද ඔබලාගේ ආණ්ඩුව සාමාන්‍ය ආදායම් බද්ද 118 ඉඳන් 138 වැඩි කරා. මේ ලාභාංශ මත බද්ද සමහර ආයතනවල 0.2 ඉඳන් 108 ඉඳන් 114 ඉඳන් 130 වැඩි කරා. එතකොට මේ අලුත් තත්ත්වය මත ඔබතුමාලාගේ වැඩපිළිවෙල මොකද්ද? මේ කැනිබලයිසේෂන් එක නවත්තා. හරි, එහෙම නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවේ. අනිත් එක තමයි දැන් මෙතන ඩියුටි ෆ්‍රී එකක් පටන් ගන්න යනවා. ඩියුටි ෆ්‍රී එකක් පටන් ගත්තාම කොහොමද නවත්තන්නේ? මේ ඩියුටි ෆ්‍රී එකට ගිහිලා ඩියුටි ෆ්‍රී බඩු අරගෙන ඉස්සර කාලේ නම් පොඩි ගාණෙන් ගන්න පුළුවන්. දැන් දාස් කාණක ඩියුටි ෆ්‍රී බඩු ගන්න පුළුවන් මේ කඩේ. එතකොට ඒව නැවතත් මේ දේශීය වෙළඳපොළ තුර
මේ විකිණන එක නවත්තන්න ඔබතුමාලා මොකද්ද කොයි වගේ ප්‍රයත්නද දරලා තියෙන්නේ?
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
හරි. ඊළඟ එක තමයි දැන් ඔබතුමා ආයෝජන ගේන්නේ අනකොට අද ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ඉදිරිපත් කරපු භයානක தත්ත්වය. දැන් ඔබතුමාලා ගැසට් එකක් ගහලා ඊයේ රෑ මොකද එකෙන් කරන්න යන්නේ? ඒකෙන් කරන්න යන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි. I'll speak in English on this particular part, honorable member. This is completely archaic piece of legislation. Right? It is draconian. It violates the basic principles and it certainly is an overreach, honorable minister. You will never be able to go to London or Dubai or wherever it is, Singapore, and try to sell this country's investment opportunities if your own colleagues are going to bring in a piece of legislation that prevents IT companies from setting up here. If we want that kind of investment here, this is going to kill your investment. You have to get up and stop this. It violates the basic principles of freedom of thought and speech. What are you trying to do? You are saying in this draft legislation that you will set up a commission and the president will appoint commission members of whom he will select the chairman, and that commission will determine what is the truth and what is not the truth. Who are you to say what is the truth and what is not the truth? When you all were mismanaging the economy, honorable sir, on this side we got up and told you multiple times, don't tell us lies. But you told us lies. Niwat Kabra standing there said, we have 2 billion, 3 billion in reserves. Subsequently, we were told that's a damn lie. We only have 30 million in reserves. Not billion, million. Right? And then our country went bankrupt. You all were continuously giving out false information and misleading the people. Now you say, there is this commission that will determine what is the truth, what is false. That is not possible. It is not possible.
Your time is over, please.
Okay, 1 minute, I'll stop, right? So therefore, bringing in this type of draconian laws, what will happen is that technology companies who provide services for people to communicate are being criminalized. These platforms are going to be criminalized. You're going to try and put them in jail. You think Google, Facebook, TikTok, Instagram will accept these things? You think a government in some bankrupt country with an authoritarian regime can dictate terms to the largest technology company in the world, Meta and all that? You think they will buy it? What if this? You know what they are saying? They are saying it imposes unfair obligations on platforms to police the platforms over and above what is necessary. It's looking backwards at technology of yesterday and does not factor in future tech development, artificial intelligence and its impact, right? What they will do is they will leave. They will leave Sri Lanka.
Please,
you want these companies to leave Sri Lanka? On the one hand, you want them to come and set up and invest. On the other hand, you are bringing in investments so that they will be forced to leave. So there is a contradiction, honorable sir. Right? So all what I will stop now. All what I'm saying is, as opposition, we want investments to come to this country. Everywhere we go, we tell people, please bring investments into country. But you're actually digging your own grave. Right? You're telling the investors, don't come because we are going to regulate you in such a way that you will not be able to operate. I'm going to finish. So therefore, while we encourage you and while we will try to help to bring investments into this country, if you continue to go down this road, I am sorry, nothing is going to happen. Thank you very much.
Thank you. Garu Nalin Pranandu Emthuma, Abutumata Minitu Visi Hataka Kalayak Tiyano.
Other මේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් විශේෂයෙන්ම වරාය නගරය සඳහා මේ හඳුන්වා දෙන වැඩපිළිවෙල පිළිබඳ අවස්ථා කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වන ප්‍රථමයෙන්ම ඒ වගේම හර්ෂ සිල්වා ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා විසින් පැනනගුණු කරුණු ගණනාවක් එතුමා පැනනගුවා මම හිතන්නේ ඒ සඳහා ආයෝජන ප්‍රවර්ධන ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙයි. ඒ වගේම විශේෂයෙන් අපි කියන්න එතුමා කිව්වා දකුණ අත පැත්තේ තියෙන කලාපයට එක නීතියකුත් වම් අත පැත්තේ තියෙන කලාපයට එක නීතියකුත් ආපුවම ඒ නීති තුළින් ඒ වල තියෙන ප්‍රශ්නවලට සහ ඒවට ලබා දෙන විසඳුම් මොනවාද කියන එක කල්පනා කරන්න වෙනවයි කියන එක. ඇත්ත වශයෙන්ම මේක විශේෂ කලාපයක් කොයි මොහොතක හෝ යම් ප්‍රමාණයක හැදුවොත් කොයි ප්‍රදේශයක හැදුවොත් ඒ ප්‍රශ්නය අනිවාර්යෙන්ම එනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. අපි ආයෝජන කලාපයක් හැදුවොත් ආයෝජන කලාපයට අල්ලපු වැටේ තියෙන තත්ත්වයේ ව්‍යාපාරිකයෙකුට ඒ පහසුකම ලැබෙන්නේ නැහැ. හැබැයි ආයෝජන කලාපය ඇතුළේ තියෙන එක්කෙනෙකුට ඒ පහසුකම ලැබෙනවා. මේක තමයි අපි කොයි පැත්තකින් හෝ කොයි ප්‍රදේශයකින් දෙයක් කරත් මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නවා. හැබැයි ඒකට තියෙන ඒ තියෙන විශාල තියෙන පරතරය අඩු කරගන්න කටයුතු කරන්න. එහෙම නැත්නම් අර විශේෂයෙන්ම කිව්වාගේ එහා පැත්තේ තියෙන හෝටල් එකයි මෙහා පැත්තේ තියෙන හෝටල් එකයි ඒ සම්බන්ධව තියෙන ඒ ආයෝජනය කරලා තියෙනවා. අලුතෙන් එන අය ආයෝජනය කරනවා. ඒ නිසා ඒ තියෙන ප්‍රශ්න අඩු කරගන්න ඕන. හැබැයි මම හිතුවේ ආචාර්ය හර්ෂන් සිල්වා මැතිතුමා මේ වැනි විශාල වශයෙන් මේ රටේ ආර්ථිකය වෙනස් කරගන්න වැඩපිළිවෙලකදී මීට වැඩිය හොඳ අදහසක් ඉදිරිපත් කරයි කියලා. මොකද හේතුව එතුමාට හොඳට ඉලක්කම් එහෙම පුළුවන් ආර්ථිකය පිළිබඳ මේ තුළ කොච්චර අපේ ආර්ථිකයේ ශක්තියක් ඒද නැත්නම් කොච්චර බලපෑමක් ඒද කියන එක එතුමා ඉදිරිපත් කරයි කියලා මම හිතුවා. හැබැයි එතුමාගේ වැඩි අවධානය මුනේ මේ සඳහා මේක ප්‍රොමෝෂන් එක එහෙම නැත්නම් මේක ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එකක පත් කරන පුද්ගලයෝ ගැන කතා කිරීම එච්චර අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒ අයට වියදම් කරලා ඒ අයව ව්‍යාපාරේ දියුණු කරගන්න කටයුතු කරන්නේ ඒ සමාගම්. ඉතින් ඒ නිසා ඒකත් වැදගත් වෙනවා. එතුමාගේ අවධානය යොමු කිරීම පිළිබඳ මම හිතන්නේ ඒ සම්බන්ධවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් අමාත්‍යවරයාත් අවධානය යොමු කරන එක හොඳයි. අපි මේ වරාය නගර සංවර්ධන වැඩපිළිවෙල අද තමයි ඇත්ත වශයෙන්ම අපි මේක වැඩපිළිවෙලක් ඇතුළ ඉදිරිපත් කරුවත් මං හිතන්නේ අද තමයි මේක ඇත්තටම ව්‍යාපාර මට්ටමේ සක්‍රීය පාත්‍රයටපත් වෙන්නේ. අද මේ අපි ඉදිරිපත් කරලා තියෙන මේ ගැසට් පත්‍රේ නිකුත් වුණාට පස්සේ වැදගත්ම කොටස තමයි අද අපි මේ කාලේ පහුගිය අවුරුදු කාලය තුළ අපි විශාල වශයෙන් මේ වරාය නගර සංවර්ධන පනතක් විදිහට ගෙනල්ලා මේක අනුමත කරත් ව්‍යාපාර සැලසුම් පටන් ගන්න අද ඉඳලා. එතකොට මේ පනත අද මේ ගැසට් එක නිකුත් වුණාට පස්සේ එයාට පුළුවන් සක්‍රීයව මේ සඳහා වැඩ ආරම්භ කරන්න. එතකොට අපි ඇයි විශේෂයෙන්ම පහුගිය කාලය තුල අපි අර හර්ෂ සිල්වා මැතිතුමා කිව්වා වගේ අපේ රට බංකොලොත්භාවයට පත් කරාට පස්සේ අපි නිවේදනය කරාට පස්සේ අපිට මෙවැනි ව්‍යාප්තියක් අපිට පටන් ගන්න තියෙන හැකියාව සහ ඒ තුල කොහොමද මේක අරගෙන ඉස්සරහට තියෙන අභියෝගය අපි තේරුම් ගන්න ඕන. එතකොට අපි විශේෂයෙන්ම කියන එතුමා ඉතාමත් පැහැදිලිව සඳහන් කරා බංගලොත් වෙච්ච රාජ්‍යයක් තුළ අපි ව්‍යාපාරයක් කරද්දී අපි මොන දේවල් ඉදින් අපි ආරක්ෂා වෙන්න ඕන නැත්නම් අපි අවධානය යොමු කරන්න ඕන කියන එක. හරියටම කියන එක. මොකද ඒ සියලු දේට උත්තර ලබා දෙන වැඩපිළිවෙළක් තමයි අපි මේ තුලින් අද ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ. මොකද අපිට දන්නවා අපිට මේ රටේ තිබ්බ මේ ආර්ථික ප්‍රතිපත්ති එහෙම නැත්නම් ආර්ථික කඩාවැටීම තුළ අපි නැවත මේක ගොඩ ගන්න ඕන නම් අපිට මොන මොන ශේෂ්‍ය සඳහා මොන මොන කාර්යයන් සඳහාද අපි වැඩි අවධානය යොමු කරන්න කියන එක අපි හදලා බලලා තියෙනවා. ඒ නිසා තමයි මේ තුල යම් වෙනස් කිරීම් කරන්න මේ තුලට වැඩි අවස්ථාවන් ලබා දෙන්න එහෙම නැත්නම් ලෝකයේ ඉස්සරහට මොනවාද බලාපොරොත්තු වෙන දේට අපිට මොනවටද දෙන්න පුළුවන් කියන වෙනස්කම් සහ අලුත් අනිකුත් පහසුකම් ලබා දෙන වැඩපිළිවෙළ මේ තුල තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ නිසා තමයි අපිට තවත් ඕනනම් අපිට තවත් ඉදිරියට අපිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් තියෙනවා. ඒවා එකතු කරගන්න හැකියාවක් තියෙනවා. ව්‍යාපාරයක් කියන්නේ ඒක තමයි. ඒතකොට එහෙම නැත්තම් ව්‍යාපාරයක් කවදාකවත් වෙනස් කරන්න බැයි නම් වෙනස් වෙන්නේ නැත්තම් ඒක පවත්වාය මුකුත් නැහැ. ඒක ඉස්සරහට යන්නේත් නැහැ. ඒ මම හිතන්නේ මේ චීන මේ ආයෝජන සමාගම් විශාල අත්දැකීම් තියෙන සමාගම් නැතුව මේ වාගේ ව්‍යාපාරයකට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයක් විදියට හැමතිස්සෙම රජයේ කොටස්කරුව විදියට රජයක් කොටස්කරගොත් සමාගමක් කොටස්කරක වෙද්දී අපිට හැමතිස්සෙම මේ දෙක සමනය කරලා එහෙම නැත්නම් මේ දෙක සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම තුළ කොච්චර මේ රටේ ආර්ථිකයට යම් ශක්තියක් ආර්ථිකයට යම් දායකත්වයක් ලබා දෙනවද කියන එක තමයි අපි මූලික වශයෙන් ගණන් හදලා බලලා අපි කටයුතු කරන්න ඕන. එතකොට මේ මම හිතන්නේ මේක තමයි සුදුසු වෙලාව. මොකද අපි කොයි කතාව කිව්වත් අපි පහුගිය අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා තිබ්බ ආර්ථික තත්ත්වේ නෙමේ අපේ රටේ අද තියෙන්නේ. මොකද අපි මේ ආර්ථික කඩාවැටීම තුලේ අපේ රටේ මූලික අවශ්‍යතාවෙවත් අපේ රටේ ජනතාවට ලබා දෙන්න බැරි රටක් තමයි අපි මේ ජනාධිපතිතුමා බාරගත්තේ. ඒතොර මේ ජනාධිපතිතුමාගේ මූලික අවශ්‍යතාව ටික ලබා දෙන ගමන් විශේෂයෙන්ම බැංකු පත්තිදී ආරක්ෂා කරන්නත් ඒ වගේම මුදල් තත්ත්වය පාලනය කරලා මේ රටේ නැවත ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අපි ආරම්භ කරලා තියෙනවා. තොර පහුගිය කාලේ දිහා බලපුවම අපි පහුගිය අවුරුද්දක් අවුරුද්දක් එකහමාරකට ඉස්සර තිබ්බ මේ රටේ තිබ්බ බැංකු පොලිය දිහා ගත්තොත් 128ක 230ක 32ක 33ක තවක තිබ්බ බැංකු පොලිය අද 114ක 18ක ප්‍රමාණය ඇතුළට අපිට ඇවිල්ලා තියෙනවා. ඒතොර ආයෝජකයෙක් මේ රටේ ආයෝජනය කරන්න ආවත් එහෙම නැත්නම් මේ රටේ නිෂ්පාදකයක් කරන ආයෝජකයෙක් ආවත් එයාට ඒ පහසුකම මේ රට තුලින් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් අපේ රටේ තිබ්බ ඩොලර් ප්‍රශ්නය විදේශ සංතිත ප්‍රමාණය මහා බැංකුව සතුව තිබ්බ ප්‍රමාණයත් අපි යම් ප්‍රමාණයකට අපි වැඩි දියුණු කරගෙන වැඩි ප්‍රමාණයකට ඉස්සරහට උඩට යරයි යන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ තුළ අපි නැවත අපේ රටට තිබ්බ විශාල ප්‍රශ්නයක් තමයි අපි විරුද්ධ ආර්ථිකයක් තියෙන රටක බහණ්ඩ සඳහා විශාල වශයෙන් අපි සම්බාධක පනවල තිබ්බ ආනයනය කිරීම සඳහා. අපිට විදේශ වෙළඳාම් පිළිබඳ විශේෂයෙන්ම වෙළඳාම්තිවරයා විදියට විශාල වශයෙන් අපිට එන යෝජනා තමයි ලෝකයේ අනිත් රටවල් වලින් විශේෂයෙන්ම තානාපතිවරහා මේ සම්බාධක කවදද අයින් කරන්නේ. එහෙම නැත්නම් මේ වලින් කවදද අයින් වෙන්න කටයුතු කරන්න කියන එක අහනවා. මොකද ලෝකයේ අපි පුළුවන් තරම් අපි එක්ස්පෝර්ට් එහෙම නැත්නම් අපනයනය කිරීම සඳහා අවස්ථාව ඉල්ලන ගමන් අපි රටට ආනයනය කිරීම අපි නවත්තලා තියෙනවා. එහෙම කරන්න ලෝකේ රටවල් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් වෙළඳාම් මාත්‍යලය වශයෙන් අන්තර්ජාතික වෙළඳාම් සම්බන්ධ ආයතනයේ මගේ යටතේ වාණිජ දෙපාර්තමේන්තුව තියෙන නිසා මම දන්නවා අපිට මේ සම්බාධක අයින් කර ගැනීම කොච්චර අපිට වැදගත් වෙනවද මේ අන්තර්ජාතික වශයෙන් අපිට වෙළඳාමේදී. ඒ නිසා අපි අද වෙද්දී 75ක් 80ක් ප්‍රමාණයක් අපි සම්බාධක පවතල එහෙම නැත්නම් අපිට මේ රටට ආනයනය කිරීම නවත්තන්න කටයුතු කරපුවා අපි නිදහස් කරගන්න හැකියාව ලැබුණා. ඉතාමත් ධනාත්මක තත්වයක් තමයි මේ. මොකද හේතුව මොකද අපිට මේ තුලින් විශාල වශයෙන් ඉදිරියේදී ආයෝජකයෝ මේ රටට එද්දී එයාට හැකියාව තියෙන්න ඕන අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය මේ රටට ගෙන්නන්න. එහෙම නැත්නම් එයාගෙට තියෙන පහසුකම් හරි ඉක්මනින් පාවිච්චි කරන්න හැකියාව එයාට තියෙන්න ඕන. දැන් අපි කොච්චර කතා කළත් ආයෝජකයන්ට එන්න කියලා ආයෝජකයන්ට ඇවිල්ලා මේ ආයෝජනය පටන් ගන්න කියලා කිව්වට ඒ අයට මේ රටට මුදල් ගේද්දී අපි හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ අයට අවශ්‍ය කරන බ්‍රහණ්ඩ ටික නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් ආපහු නැවත මේ රටේ වැලියු ඇඩිෂන් එකක් එහෙම නැත්නම් ඒක නැවත පිටරට අරින්න අවස්ථාව තියෙන භාණ්ඩයක් නම් ඒ අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න ඕන. ඒ සඳහා විචාල වශයෙන් සම්බාධක එහෙම නැත්නම් ආනයනයේ බාධාක තියෙනවනම් එයාට ආයෝජනය කරන්න එන අවස්ථාව නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වාගේ වැඩපිළිවෙලකට යන්න ඉස්සෙල්ලා අපි ඒ සඳහා වැඩපිළිවෙල අපි හදාගත්ත පහුගිය අවුරුදු එකහමාරක් දෙකක් අවුරුදු එකහමාරක් තුල. මොකද මේකේ ප්‍රතිඵල ගන්න නම් අනිවාර්යයෙන් මේ වලින් අපි අයින් වෙන්න ඕන. ඒ නිසා මං හිතන්නේ අපි මේ තමයි සුසුම් වෙලාව මේ වරාය නගර සංවර්ධන වැඩපිළිවෙලේ සක්‍රීයභාවයට පත්කරන්න හොඳම වෙලාව මේකයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මොකද මේ තුල අපි මේ වරාය සංවර්ධනයේ මෙතනදලා පටන් ගත්තල වරාය හරහා මේක ගුවන් තොටුපළ දක්වා මේක සංවර්ධනය වෙන වැඩපිළිවෙලක්. එතකොට අපිට ගුවන් තොටුපළක් තියෙනවා, ඒ හරහා වරායක් තියෙනවා, ඒ හරහා වරාය නගරයක් තියෙනවා, ඒ හරහා කොළඹ කේන්ද්‍රීය කරගත්තු සංවර්ධන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මෙහෙම පහසුකමක් එකට ලංකරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ මේ අපේ වාගේ මේ රටකට තියෙන ඒ තියෙන පහසුකම් ටික නිසා.
අපි මේක අවතක්සේරු කරගෙන මේක පල්ලහැට දාගෙන මේකේ අඩුපාඩු කීමට වැඩිය මං හිතන්නේ අපි සියලු දෙනාම මේ සඳහා යෝජනා ඉදිරිපත් කරොත් අපිට හැකියාව ලැබෙනවා. මං ඒ වගේම මේ වරාය නගරය සංවර්ධනය කිරීමේ මට තියෙන අනිත් ඌමනාව එහෙම නැත්නම් මේක සඳහා මට තියෙන කැමැත්ත විශේෂයෙන්ම තියෙන්නේ මේ වගේ නගර පිහිටීම තුළ මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම දන්නවා සාමාන්‍ය ලෝකේ වෙළඳ දේවල් විලල සිදුවීම් වෙද්දී නිතරම ක්‍රියාකාරකම් සිදු වෙන්න ඕන. වෙළඳ ප්‍රදර්ශන රටවල් තුල තියෙන්න ඕන. ඒ වෙළඳ ප්‍රදර්ශන සඳහා මිනිස්සුන්ට යන්න එන්න පහසුකම්, ඒ වගේම ගුවන් තොටුපළ පහසුකම්, ඒ වගේම ගුවන් සේවා සැපයීම වගේ දේවල් නිතර හරියාකාරව සිදු වෙන්න ඕන. මේකේ ප්‍රතිඵලය තමයි නැවත ඒ රටවල් වල තියෙන නිෂ්පාදන වලට අපනයන සඳහා අවස්ථා ලැබෙන්නේ. එහෙම නැත්නම් දැනු වත්වීම වෙන්නේ. ඒ වගේ දේවල් කරන්න අපිට විශාල වශයෙන් මෙවැනි නගර සැලසුම් අපිට අවශ්‍ය වෙනවා. මොකද මම අපි දකිනවා මේ සඳහා අපි දැන් අවුරුදු 15කට ඉස්සර ගියේ ලෝකයේ තියෙන ඉහළම රටවල් වලට තමයි මේ ඔය සමුළු තියන්න ගියේ. විශේෂයෙන් පැරිස්, බාසිලෝනා, ජිනීවා, බර්ලින් මේ වගේ විශාල දියුණු වෙච්ච රටවල් වලට ගිහිල්ලා වෙළඳ ප්‍රදර්ශන තියලා ඒ සඳහා විශාල වැඩපිළිවෙළ තිබ්බා. ඒ වල තියෙන විශාල හෝටල් ප්‍රමාණය දිහා බලපුවම, ශාලා පහසුකම් දිහා බලපුවම විශාල වශයෙන් ඒවා දියුණුවලා තියෙනවා. අද ඒක ආසියානු පැත්තට, ආසියානු රටවල් පැත්තට අද හැරිගෙන තියෙනවා. අද බැලුවොත් මාලදිවයිනට ගියොත් මාලදිවයින තියෙන හොටෙල් ප්‍රමාණය, ඒවල තියෙන පහසුකම් ප්‍රමාණය දිවුවත් සමහර විශාල සමුළු ප්‍රමාණයක් මාලදිවයිනට එනවා, මැලේසියාවට එනවා, වියට්නාමයට එනවා. එතකොට අපිට මේ සම්බන්ධව අපිට වැඩපිළිවෙළක් අපි ළඟ තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙළ මං හිතන්නේ මේ වරාය නගර සම්බන්ධ වැඩපිළිවෙළකට සම්බන්ධ කරලා ඒකාබද්ධ කරොත් ඒ ආයෝජකය හරහා නැවත මේ තත්ත්වය සක්‍රිය කරන්න පුළුවන්. අපිට ඇත්ත වශයෙන්ම අපි කියන්න ඕන, අපි මේක ඇත්ත කියන්න ඕන. මොකද අපි බොරුවක් හංගල වැඩන්නේ. අපිට පහුගිය කාලේ විශාල වශයෙන් අන්තර්ජාතික සමුළු තියන්න අපිට අවස්ථාව ලැබුණා පහුගිය අවුරුද්ද තුළ. නමුත් අපිට තියාගන්න මුදල් නැතුව අපි ඒවා ප්‍රතික්ෂේප කරපු අවස්ථා තිබ්බා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සම්බන්ධව, විශේෂයෙන් වෙළඳ ක්ෂේත්‍ර සම්බන්ධව අපිට ඒ මුදල බලලා කැබිනට් මණ්ඩලයට තීන්දුව කරන්න සිදු වුණා. අපි ඉල්ලීමක් කරමු මේ අවුරුද්ද නෙමේ, අපිට ඊළඟ අවුරුද්දක අපිට මේ සමුළුවට සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා. ඒතරො අපි එහෙම ආර්ථික කඩාවැටීමකට සිදුනාම අපිට ඒ තීන්දු ගන්න වුණා. හැබැයි අද අපි 2024 සඳහා අපිට ඒ ලැබිලා තියෙන අවස්ථා හැම එකක්ම ප්‍රයෝජන ගන්න අපි මේ වෙනකොට කටයුතු කරලා ඒවා අපි ස්ථීර කරලා තියෙන්නේ. ඒ නිසා අපි කවුරුත් අපි දැනගන්න ඕන කඩාවැටීමක් තුළ අපි මොන මොන දේවල් වලට අපිට නැති වෙනවද, නැවත ඒක කොහොමද හදාගන්නේ කියලා. ඒ නිසා මම විශේෂයෙන්ම සතුට වෙනවා මේ හරහා මේ ප්‍රදර්ශනාත්මක මට්ටමේ, එහෙම නැත්නම් විශාල මට්ටමේ සමුළු තියාගන්න පුළුවන් හැකියාව තියෙන සහ ශක්තිමත් ව්‍යුහයක් හැදීම තුළින් ඒ වලින් වෙන ප්‍රයෝජන අපිට මේ රටට ලබා ගන්න පුළුවන්. ඒ සඳහාත් මේ ෆෝර්ත් සිටි, එහෙම නැත්නම් මේ වරාය සංවර්ධන වැඩපිළිවෙල ශක්තියක් වෙයි කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම හර්ෂ සිල්වා මැතිතුමා විශාල වශයෙන් කතා කරා අපි මේ හරහා ලබා දෙන සර්විසස්, එහෙම නැත්නම් සේවා ප්‍රමාණය වැඩි කිරීම තුළින් අපේ රටේ ජනතාවට, අපේ රටේ ප්‍රොෆෙෂනල්ස්ලට, එහෙම නැත්නම් වෘත්තිකයන්ට විශාල පිළිගැනීමක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න අපිට නැති මුදල් පැත්තට යන්නේ නැතුව, ෆයිනෑන්ස් පැත්තට යන්නේ නැතුව, එහෙම අපිට විශ්වාසයක් නැත්නම් සර්විසස් පැත්තට ගිහිල්ලා හරි පහසුකම් ලබා දෙන්න කියන එක හොඳ යෝජනාවක්. හැබැයි ඒ කෙසේ වෙතත් මේ වගේ ව්‍යාප්තියක් ඉස්සරහට යනවනම් අපි කොහොම හරි අපේ අර තියෙන මුදල් තියෙන ප්‍රශ්න වලට, එහෙම නැත්නම් අපේ රටේ රේටින් බැහැලා තියෙන තත්ත්වවලට විසඳුම් ලබා දෙන්න ඕන. කොහොම කරත් ආයෝජකයෝ එන්නේ මේ සියලු දේ බලලා. එනිසා අපිට සර්විසස් ලබා දෙන, එහෙම නැත්නම් සේවා සැපයීම් සබා දෙන වැඩපිළිවෙළක් මේ තුල තියෙනවා. මේ අද ගෙන පනත තුල, අද දෙන ගැසට් පත්‍රයේ තුල ඒ සඳහා විශාල වැඩපිළිවෙළක් තියෙනවා. මේ කොහොමද වෘත්තිකයන්ට, එහෙම නැත්නම් වෘත්තිකයන්ට මේ හරහා මොකද්ද තියෙන සහන, ඒ වගේම විශේෂයෙන්ම පරිගණක ශේෂ්ඨයේ සම්බන්ධ අයට මොනවද මේ තුල තියෙන අවස්ථා කියන එක. මොකද මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ, අපි පහුගිය කාලේ කිව්වා මේ රටේ බුද්ධි ගල්ණයක් මේ විශාල වශයෙන් මේ රටේ සිදු වෙනවා කියන එක ඇත්ත. මොකද ප්‍රශ්නේ එතකොට ඇයි එහෙම කියන්නේ? මේ රටට AI ඉදිරිපත් කරන කරුණ තමයි එයාට තියෙන ආදායමට වැඩිය වියදම වැඩි. මේ රටේ බදු ප්‍රමාණයක්, විශාල බදු ප්‍රමාණයක් අය කරනවා. ඒ තුල තමයි ජීවත් වෙන්න බෑ. හැබැයි අපිට පුළුවන් වෙන රටකට ගිහිල්ලා මීට වැඩි ආදායමක් ලබලා හොඳ ජීවිතයක් ගත කරන්න. ඒතකොට මෙවැනි ව්‍යාප්ති වලින් අපිට කල්පනා කරන්න වෙන්නේ මේ අයට තියෙන ඒ ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා නම්, එහෙම නැත්නම් ඒ අයගෙන් විශාල දිරිගැන්වීමක්, එහෙම නැත්නම් ආර්ථික ශක්තිය ලැබෙනවා. මේ තුලට මේ අය ගියොත් එයාට ඒ පහසුකම ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම මේක හරහා අපිට අන්තර්ජාතික වශයෙන් අපි වෙළඳාම තුලදී අපිට ඒකේ වාසිය ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ බුද්ධිගල්ණය තුල, බුද්ධිගල්ණය වැනි කාරණාවලට යම්තාක් දුරට විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙළක් මේ තුලින් ආරම්භ කරන්න අපිට හැකියාව තියෙනස කරන්න ඕන. මොකද හේතුව පහුගිය කාලේ මේ තියෙන තත්ත්වය තුල අපේ පරිගණක ශේෂ්ඨය විශාල වශයෙන් දියුණු වුණා. අපි ගොඩක් වෙලාවට බැලුවොත් සම්පූර්ණම යුරෝපා කරේ තියෙන සියලු රටවල් වලට විශාල වශයෙන් පහසුකම් ලබා දෙන ආයතන මේ රට තුල බිහි වුණා. එතකොට ඒ ව්‍යාපාර කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ රටේ ආර්ථිකයට විශාල බලපෑම් වෙලා ආර්ථික කඩාවැටෙද්දිත් ඒ සමාගම් Tamanට කොච්චර අමාරුකම් තිබ්බත් ඒක පවත්වාගෙන ගියා. එතකොට දැන් මේ අයට අවස්ථාව තියෙනවා මෙවැනි කලාප තුල ඒ ආරම්භ කිරීම තුල එයාට වැඩි පහසුකම් ප්‍රමාණයක් ඒ තුලින් ලබා ගන්න හැකියාව විශේෂයෙන්ම මේ කලාපය තුල තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක අපිට හොඳ තත්ත්වයක්. මේ විශේෂ මේ කම්පියුටර් එහෙම නැත්නම් පරිගණක තාක්ෂණය සම්බන්ධ රැකියාව සහ ඒ සමාගම් වලට මේ තුලින් වැඩි වාසියක් ලැබෙන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ තව එකක් ඉතුරුම කිව්වා මේ රටේ බදු සම්බන්ධව විශේෂයෙන්ම හරසිල ඇමැතිතුමා කිව්වා මේ බදු ගහන ප්‍රමාණය වැඩි. මේ බදු ප්‍රමාණය තුල තමයි මේ සේරම කඩාවැටීම සිදු වෙන්නේ කියලා. මේ බදු ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල අපි පහුගිය කාලේ දැක්කා. මොකද අපි කොයි වෙලේවත් රටට අවශ්‍ය කරන බදු ප්‍රමාණය අතහැරියොත් ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ ආපහු රටේ ජනතාවටම තමයි. රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න, එහෙම නැත්නම් රටේ ඉදිරි අනාගතය සම්බන්ධ තීන්දු ගන්න, එහෙම නැත්නම් රටේ යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍ය කරන බදු. බදු අතෑරිය තුල බදු අතෑරින්න පුළුවන් සන්තෝෂ කරන්න, බදු අතෑරලා නැවත ජනතාවට ලබා දෙන පැත්තේදී ආපහු ඒක පල්ලෙහාට වැටෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. මේක අපි තව එකක් තමයි මේ රට කියලා කිව්වම රටට අයිතිකාරයෙක් නැහැ. රටට අයිතිකාරයෙක් නැහැ. පෞද්ගලිකව අනිත් හැම එකකරනම පෞද්ගලිකව තමන්ට ගෙයක් තියෙනවා, තමන්ට වාහන තියෙනවා, තමන්ට දේපළ තියෙනවා, තමන්ට ව්‍යාපාර තියෙනවා. හැබැයි තමන්ට රටක් කිව්ව රටේ අයිතිකාරයෙක් නැහැ. රටේ අයිතිකර ජනාධිපති ඉතරක් වාගේ තමයි මේ රටේ මිනිස්සු හිතන්නේ. ඒ නිසා රට වෙනුවෙන් ගන්න තීන්දුවලදී අපිට ඒක අයිති නැහැ කියන තත්ත්වයකට එන්න බෑ. ඒ සඳහා තියෙන හොඳම දේ තමයි තමන්ට කරන්න පුළුවන් බදු ප්‍රමාණය මේ රට වෙනුවෙන් ලබා දෙන්න. ඒතකොට රටට බදු ප්‍රමාණය ලබා දීම තුල පමණයි මේ ආර්ථිකයක් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මං හිතන්නේ විශේෂයෙන්ම අපි තවත් අපිට කාරණා කීපයක් තියෙනවා මේ බදු සම්බන්ධව. අපි බදු ලබා ගැනීම අතෑරියා. ඒක තමයි අපි කරුවේ. අපි 2020 තත්ත්වයේ තුලදී යම් ප්‍රමාණක මේ රටේ බදු ගෙවාගෙන ආවා. විශේෂයෙන්ම සමාගම් සහ පෞද්ගලිකව බදු ගෙව්වා. හැබැයි ඒක අපි අඩු කිරීම තුළ කඩාවැටීම නිසා නව බදු ප්‍රතිපත්තිය ලැබීම අපි අනුන්වා දීම තුළ අර පරණ ගෙවපු ප්‍රමාණයත් ඊට අමතර ප්‍රමාණයකුත් ගිවීම තමයි මේ බදු විශාල වශයෙන් වැඩි කිරීමක් කියලා කියන්නේ. නිසා අපි කොහොමත් බදු ගෙවන්න කටයුතු කරන්න වෙනවා. ඒකත් එක්ක තමයි අපි විශේෂයෙන්ම කිව්ව මේ ආයෝජන කලාපය තුළ අපිට සර්විසස් ගැන අපි කතා කරද්දී විශ්වවිද්‍යාල විශාල වශයෙන් මේ අධ්‍යාපනය සඳහා අර කිව්වාගේ අධ්‍යාපනය සඳහා විශාල ඉල්ලුමක් මේ රට තුළ තියෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ රටේ විශාල වශයෙන් අපේ දරුවෝ විශාල වශයෙන් මේ රටෙන් අධ්‍යාපනය සඳහා පිටත් වෙනවා. ඒ වගේම විශාල මුදල් ප්‍රමාණයක් මේ රටෙන් හැම අවුරුද්ද පුරාම විශාල ප්‍රමාණයක් මුදල් මේ රට යනවා. ඇත්තටම අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රය ලෝකේ තියෙන ඉහළම අධ්‍යාපන ශේෂ්ත්‍රත් එක්ක ගලපා ගන්න පුළුවන් තත්ත්වයක අපිට තියෙනවා. ඒතකොට ඇයි අපි ඒ තුල මේ පෞද්ගලික විශ්වවිද්‍යාල එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා මේක දියුණු කරලා මේ විදේශ විද්‍යාල මුදල් ඉපයා ගැනීම වගේම මේ රටින් යන මුදල් ප්‍රමාණය රැකගන්න අපි කටයුතු නොකරන්නේ. එතකොට මේ හරහා විශේෂයෙන්ම මේ නගර කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල තුළ ඒ සඳහා අවස්ථාව තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම මේ වලට එන්න ඕන, මේ වලට සල්ලි වියදම් කරන්න පුළුවන් අය, මේ වල තියෙන ගණන් ප්‍රමාණය ඉහළ අය. එතකොට මේ අය කිරීම තුළ අපේ රටට අවශ්‍ය කරන ඒ ආයෝජන ආවොත් අපිට පුළුවන් අපේ අධ්‍යාපන ශේෂය උඩ මට්ටමක තියෙන පහසුකම් සපයන්නේ තත්ත්වයට පත් කරගන්න. මොකද අපේ රටේ මේ ගෙවල යන සේරම ළමයි මේ විශ්වවිද්‍යාල පිටරටවල යන විශ්වවිද්‍යාල ඉතාමත් හොඳ මට්ටමේ විශ්වවිද්‍යාල සඳහා මේ අය උනන්දු වෙන්නේ. මොකද මේගොල්ලෝ තමන්ගේ මෙහෙන් තෝරද්දී පුළුවන් තරම් තමන්ගේ මුදලට ඉතාමත් හොඳ විශ්වවිද්‍යාල තෝරගන්න තමයි උනන්දු වෙන්නේ. මොකද ඒ අය දන්නවා ඒක දෙන සහතික පත්‍රයේ තුල තමන්ට වටිනාකමක් එනවා කියලා. එතකොට මේ හරහා අපිට පුළුවන් නම් අපේ දරුවන්ට මේ හරහා අවස්ථාව ලබා දෙන්න මං හිතන්නේ අපිට හැකියාව ලැබෙයි. මේ සේවා සැපයුම් හරහා කරන වැඩපිළිවෙලත් අපිට ගොඩගන්න, එහෙම නැත්නම් යම් අවස්ථාවක් වෙන් කරගන්න. එතකොට තවත් එකක් තමයි දැන් මම බැලුවා, අපි විශේෂයෙන්ම මේ පහුගිය කාලේ අපි තවත් යන්න ඕන මේ ඊ-කොමර්ස් කියන වැඩපිළිවෙල. මොකද අපි විශේෂයෙන්ම පහුගිය කාලවල තුල අපි අපේ සැපයුම් ජාලා තත්ත්වය විශාල වශයෙන් කඩාවැටීමට සිදු වුණා. මොකද මේ රටේ ආර්ථික කඩාවැටීමත් ඒ වගේම කොවිඩ් වසංගතය තුළ අපි අත්දැකපු නැති දේවල් අපිට අත්දකින්න ලැබුණා. මොකද අපි දැක්කා කොවිඩ් වසංගතය තුළ මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර පාන ටික, ඒගොල්ලන් මූලික පහසුකම් ටික කොච්චර අමාරුද මිනිස්සු ළඟට අරයි යන්න, එහෙම නැත්නම් අපි ළඟ තියෙන සැපයුම් ජාලය කොච්චර දුර්වලද කියන තත්ත්වය අපි දැක්කා. එතකොට අද නව තාක්ෂණය තුළින් කොහොමද අපිට මේ සැපයුම් ජාලා ශක්තිමත් කරගන්නේ කියන එක වැඩපිළිවෙල ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන් කියන එක මෙවැනි නගර සඳහා අපිට දියුණු කරන්න පුළුවන්. මං හිතන්නේ ඒ සඳහාත් වැඩපිළිවෙලක් තියෙනවා. මේ නගර සංවර්ධන සැලසුම තුළ විශාල පහසුකමක් ලැබිලා තියෙනවා මේ සඳහා ඒ ආයෝජකයන්ට. එතකොට අපි ඒ අයව මේ අවස්ථාව ලබා දුන්නොත් අපේ රට තුළ වගේම අන්තර්ජාතික වශයෙන් මේ භාණ්ඩ හුවමාරු ක්‍රම, එහෙම නැත්නම් ඉතාමත් අඩු වියදමින් මේ තත්ත්වය තුළ කොහොමද රට තුළට ඒ භාණ්ඩ සැපයුම් කරන්නේ සහ ඒ සැපයුම් හරියට ආරක්ෂා කරන්නේ කියන තත්ත්වය අපිට ඉතාමත් හොඳින් කළමනාකරණය කරගන්න හැකියාව තියෙන වැඩපිළිවෙලකට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද අපි දැක්කොත් මේ දවස්වල විශේෂයෙන්ම චීනය වැනි විශාල රටවල්, ඉන්දියාව වැනි විශාල රටවල් මේ සම්බන්ධව විශාල දියුණුවක් ලබන, සීඝ්‍ර දියුණුවක් ලබාගෙන මෙයාගේ විශාල වශයෙන් ශක්තිමත් සැපයුම් ජාල හදාගෙන යනවා. මේක අපි මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි, අපි කියන්නේ මේ භාණ්ඩ වලට විතරක් නෙමෙයි, සෑම භාණ්ඩ හා සේවා සියලු දෙයට මේක පොදුයි. එතකොට අපි අද මේවා පවත්වාගෙන යන ඉතාමත් විශාල පිරිවැටුමක්, එහෙම නැත්නම් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඒකේ අවසාන ප්‍රතිඵලය එන්නේ පාරිභෝගිකයට. ඒතර පාරිභෝගිකයා වැඩි විශාල මුදල් ප්‍රමාණයක් අනවශ්‍ය දෙයට වියදම් කරලා, අනවශ්‍ය දෙයට වියදම් කරලා තමන්ගේ මුදල් ටික තමන්ට ලැබෙන මුදල නාස්ති කරගන්න තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්වවල වෙනස් කරගන්න වැඩපිළිවෙළවලදී මේ නිදහස් කලාප තුල මේ ආයෝජකය මේ රටවල් වලට ආවොත් අදගත්තොත් අපිට ඒකේ ප්‍රතිඵල සාමාන්‍ය ජනතාවටත් ලබා ගන්න හැකියාව ලැබෙනවා කියන එක මම මතක් කරන්න ඕන. එතකොට ඒ වගේම තමයි අපි දැන් පහුගිය කාලේ විශාල වශයෙන් කතා කරා මේ රටේ වගේම අපිට ඇයි අන්තර්ජාතික අපනයන සඳහා අපිට විශාල වශයෙන් අපනයන කඩාවැටීමක් සිදු වෙලා තියෙනවා. ඒතොර මේක අපි පිළිගන්න ඕන ඇත්ත කතාව. ඒතොර ලෝකයේ ආර්ථික තත්ත්වයේ කඩාවැටීම තුලත් ඒ වගේම අපේ ආදායම ප්‍රමාණය අපිට අඩුවීම විශාල වශයෙන් මේ රටේ ආර්ථිකයට බලපාලා තියෙනවා. අපි ඒක සමතුලනය කරගත්තේ අපි ආනයනය කිරීම අඩු කරලා ඒක අපි යම් ප්‍රමාණයකට සමනය කරගත්තා. හැබැයි මේක අපිට හැමදාම කරන්න බෑ. අපි ආනයනය තහනම් අපි ඉවත් කරයි යනවා. එතකොට නැවත අපේ අපනයනේ යථාර්ථයට පත් කරගන්න ඕන. ඒ පත් කරගත්තේ නැත්නම් නැවතත් අපේ වෙළඳ ශේෂය නැවතත් ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙනවා. එතකොට මේකෙදී අපි ගොඩක් වෙලාවට අපි කල්පනා කරේ අපේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අද අපනයනකරුව විශාල වශයෙන් මේ රටෙන් එහා රටවල් වෙනත් රටවල් වලට ගිහිල්ලා ඒ අයගේ ව්‍යාපාර පටන් අරන් තියෙනවා. එතකොට මේකට අපිට මේ සඳහා විශාල ඒගොල්ලන්ට තියෙන මේ තියෙන රටේ තියෙන ආර්ථිකය තුල එයාට මේ අපනයනය කිරීම වලට යම් බාධා තියෙන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලෝ වැඩි වාසි තත්ත්වය තුල හැබැයි ඉස්සර වෙන රටවල වලට යනවා. හැබැයි අපිට විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයක ව්‍යාපාරිකයෝ අපි නැවත ඇති කරලා මේ අයට මේ පහසුකම් ටික ලීලා මේ අයව අපනයනකරුව බවට පත් කරගන්න කටයුතු කරන්න ඕන.
දෙකක කාලයක් තියෙනවා.
ඒ නිසා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. මම ඊයේත් අපි කතා කරා මහා බ්‍රිතාන්‍යයේ තානාපතිතුමා සමග. ඒ අය අඳුනනඳුන අලුත් වැඩපිළිවෙල විශේෂයෙන්ම GSP ප්ලස් එක වෙනුවට අඳුනනඳුන වැඩපිළිවෙල තුළ අපි රටේ අපනයනකරුවට මොන අවස්ථාවක්ද තියෙන්නේ, ඒ සඳහා මොන පහසුකම් ටික ලබා දෙන්න පුළුවන්ද කියන එක. එතනදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ තාක්ෂණය වැඩි දියුණු කරලා, එයාට තියෙන දැනුම වැඩි දියුණු කරලා, එයාගේ තියෙන ඒ භාණ්ඩවල ප්‍රමිතිය වැඩි දියුණු කරලා එයාට අපනයන අවස්ථා වැඩි කර දෙමින් නැවත මේ රටේ අපනයන ආදායම වැඩි කරගන්න. මේ සියලු දේ අපි කතා කරන්නේ නැවත අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන කොළඹ මේ අපි කොළඹ නගරය සංවර්ධන කරන වැඩපිළිවෙළ මේ ආරම්භ කරන වෙලාව ඉතාමත් හොඳයි. මේ පනත මේ සම්බන්ධව කටයුතු කරලා ඉදිරියේදී මේ සඳහා විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළදී ඉතාමත් කාලෝචිත වෙලාවක හොඳ වෙලාවක පටන් ගන්න තියෙන වෙලාවක්. ඒ තුලින් මේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කරගන්න මේ කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ඕනයි කියන එක අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනය. එහෙම නැති වුණොත් අපි පක්ෂ විපක්ෂ සියලු දෙනාට මේ වලින් වෙන ප්‍රතිලාභ නැතිව ගියොත්, රටට වෙන ප්‍රතිලාභ නැතිව ගියොත්, රටකට වෙන ප්‍රතිලාභ නැතිව ගියොත් ඒක ප්‍රතිඵල ලබන්න වෙන්නේ අපි සියලු දෙනාට සහ රටේ ජනතාවට. ඒ නිසා මම හිතන්නේ මේ විශේෂයෙන්ම ඇමතුමත් කිව්වා විපක්ෂය මේ සම්බන්ධව ඉතාමත් ධනාත්මක මට්ටමින් කටයුතු කරන බව පේනවා. ඉතාමත් හොඳ යෝජනා ඉදිරිපත් කරනවා. මේ විවාදයෙන් පස්සේ යෝජනාත් අපි පිළි අරගෙන හොඳ යෝජනාවකට ඇතුළු කරලා සාර්ථක ව්‍යාපාරයක් බවට මේක පත් කරගත්තොත් ඉදිරි අනාගතයේ මේ කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල ඉතාමත් රටට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් බවට පත් වේ කියන විශ්වාස කරමින් මම බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.
ගරු චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 18ක කාලයක් තියෙනවා. You have 18 minutes.
நன்றி தலைமை தாங்கின்ற உறுப்பினர்களே, இன்றைய தினம் ஆட்களை பதிவு செயல் சட்டத்தின் கீழ் ஒழுங்கு விதிகள், பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர், கொழும்பு துறைமுக நகர பொருளாதார ஆணைக்குழு சட்டத்தின் ஒழுங்கு விதிகள், முதலீட்டு ஊக்குவிப்பு அமைச்சர் இரண்டு அமைச்சுக்கள் தொடர்பான பிரேரணைகள் பாராளுமன்றத்தில் முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த நேரத்தில் பேச கடத்தமைக்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக முதலில் முதலீட்டு ஊக்குவிப்பு அமைச்சருடைய கொழும்பு துறைமுகம் தொடர்பான முன்மொழிவுகள் தற்பொழுது முன்வைக்கப்பட்டிருக்கிறது. என்னை பொறுத்தவரையில் முதலீட்டு ஊக்குவிப்பு அமைச்சருடைய தற்பொழுது வெளிநாட்டு முதலீட்டாளர்களை கவர்கின்ற நோக்கத்திற்காக அரசாங்கம் பல சலுகைகளை செய்து அவர்களை கவர்கின்ற நடவடிக்கை நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆனால் எங்களுடைய இலங்கையில் எங்களுடைய மக்களுடைய சிறிய நடுத்தர முதலீட்டாளர்களை ஊக்குவிக்கின்ற வகையில் அரசாங்கத்தினுடைய செயல் திட்டம் என்ன என்பதை நான் இங்கு கேட்க விரும்புகின்றேன். குறிப்பாக வெளிநாட்டு முதலீட்டாளர்களுக்கு 25 வருட வரிவிலக்கு, இறைவரி தீர்வை என்பவற்றில் சலுகைகள் வழங்கப்பட இருக்கிறது. ஆனால் எங்கள் நாட்டில் சேவை செய்கின்ற அரச சேவையாளர்கள் முதல் சிறு நடுத்தர முதலீட்டாளர்கள் உட்பட தற்பொழுது அரசாங்கத்தினுடைய வரி சுமையில் சிக்கி அவர்கள் தங்களுடைய வாழ்வாதாரத்தை எப்படி கொண்டு செல்வதென்று செல்ல முடியாமல் இலங்கையில் இருக்கின்ற சகல பிரதேசங்களிலும் இருக்கின்ற கல்விமான்கள் முதல் சாதாரண மக்கள் வரை வெளிநாடு செல்வதற்குரிய நடவடிக்கையை எடுத்துக்கொண்டிருக்கிறார்கள். அவர் அதற்குரிய முயற்சிகளையும் செய்து கொண்டிருக்கிறார்கள். குறிப்பாக இலங்கையில் சிறிய நடுத்தர முதலீட்டாளர்களை ஊக்குவித்து இங்கு தொழில்நுட்ப ரீதியாக இங்கிருக்கின்ற எங்களுடைய மக்களுக்கு கல்வியில் அவர்களை சிறந்தவர்களாக்கி அவர்களே வெளிநாட்டில் சென்று முதலீடு செய்கின்ற வகையில் இங்கிருக்கின்ற மிகவும் திறமையான மாணவ மாணவி இளைஞர் யுவதிகள் இருக்கின்ற போது வெளிநாட்டு முதலீட்டாளர்களை இங்கு கவர்கின்ற வகையில் அரசாங்கத்தினுடைய முயற்சி என்பது எந்த வகையில் பலனளிக்கும் என்பது கேள்விக்குறியாக இருக்கிறது. அதே நேரத்தில் தற்பொழுது இன்றைய தினம் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சினுடைய விடயம் தொடர்பாக ஒரு சில விடயங்களை இங்கு குறிப்பிட வேண்டும். குறிப்பாக வவுனியாவில் இருக்கின்ற கடவைச்சீட்டு பெற்றுக்கொள்ளும் நிலையம் தொடர்பாக பல முறைப்பாடுகள் தொடர்ச்சியாக கிடைத்த வண்ணம் இருக்கிறது. வவுனியாவில் இருக்கின்ற பாஸ்போர்ட் வழங்குகின்ற காரியாலயத்தில் பல நிர்வாக சீர்கேடுகள், அதே நேரத்தில் அங்கு பாஸ்போர்ட்டை விண்ணப்பிப்பதற்கு அங்கு செல்வதாயிருந்தால் அங்கு ஒரு மாஃபியா போன்ற ஒரு குழு இயங்குகிறது. அந்த குழு வந்து அவர்களுக்கு கொடுக்கின்ற அந்த டோக்கன் முன்னுரிமை அடிப்படையில் வழங்கப்படுகின்ற அந்த டோக்கனுக்கு 5,000 ரூபாய் முதல் 10,000 ரூபாய் வரை அவர்கள் பெற்றுக்கொண்டுதான் அங்கிருக்கின்ற மக்கள் அந்த பாஸ்போர்ட்டை பெற்றுக்கொள்ளக்கூடியதாக இருக்கிறது. இது தொடர்பாக வவுனியா மாவட்டத்தில் நடைபெற்ற அபிவிருத்தி குழு கூட்டத்தில் ஆளுநர் அவர்களுடைய என்னுடைய கோரிக்கைக்கு அமைவாக ஆளுநர் அவர்கள் அதை உடனடியாக நிறுத்துவதற்கு மக்களுக்கு சிரமம் ஏற்படுத்தாத வகையில் இயல்பாக மக்கள் பெற்றுக்கொள்ளக்கூடிய வகையில் அங்கு சீர்திருத்தங்கள் மேற்கொள்ளும்படி கேட்டிருந்தார். அண்மையில் நடைபெற்ற அமைச்சரவை ஆலோசனை குழு கூட்டத்தில் கூட என்னால் கௌரவ அமைச்சர் டிரானலஸ் அவர்களிடம் இந்த கோரிக்கை முன்வைக்கப்பட்டது. வவுனியா பாஸ்போர்ட் ஆபீஸில் நடைபெறுகின்ற முறைகேடுகள் தொடர்பாகவும் மக்கள் பெருந்தொகை பணங்களை செலவழித்துத்தான் அந்த பாஸ்போர்ட்டை பெற்றுக்கொள்ளுகிறார்கள் என்று தொடர்பாகவும் முறைப்பாடு கொடுக்கப்பட்டது. ஆனால் இன்றும் அதே செயல்பாடுதான் நடைபெற்றுக் கொண்டிருக்கிறது. சாதாரணமாக ஒரு குடும்பத்தைச் சேர்ந்த 4-5 பேர் அங்கு வேறு பிரதேசத்திலிருந்து சென்று அந்த இடத்தில் பாஸ்போர்ட் விண்ணப்பிப்பதாக இருந்தால் அந்த டோக்கன் பெறுவதற்கு தலா 5,000 ரூபாய் வீதம் 20,000 ரூபாயை செலுத்தித்தான் அவர்கள் அந்த பாஸ்போர்ட்டுக்குரிய விண்ணப்பத்தை செலுத்தக்கூடிய வகையில் இன்றைய நிலைமை இருக்கிறது. ஆகவே இது தொடர்பாக கூடிய கவனம் எடுத்து எதிர்காலத்தில் மக்கள் இயல்பாக தங்களுடைய கடவுச்சீட்டுகளை தாங்கள் பெற்றுக்கொள்ளக்கூடிய வகையில் அரசாங்கம் அந்த சீர்திருத்தங்களை உடனடியாக மேற்கொள்ள வேண்டும் என்று நான் இந்த நேரத்தில் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சரை கேட்டுக் கொள்கிறேன். அதே நேரத்தில் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சின் கீழ் இருக்கின்ற இரட்டை பிரஜா உரிமை 12 சிட்டிசன் தொடர்பாகவும் பல முறைப்பாடுகள் கிடைக்கப்பட்டிருக்கிறது. குறிப்பாக ஒருவர் இரட்டை குடியுரிமைக்கு விண்ணப்பித்தால் அவருக்கு அந்த இரட்டை குடியுரிமை பெற்றுக்கொள்வதற்குரிய காலம் மிகவும் அதிகமாக இருக்கிறது. அது என்ன தாமதம் என்று ஒரு சில விடயங்களை நாங்கள் பார்ப்போமாயிருந்தால், குறிப்பாக அந்த ராணுவ புலனாய்வால் வழங்கப்படுகின்ற அந்த கிளியரன்ஸ் என்பது சிலருக்கு உடனடியாக கிடைக்கிறது, சிலருக்கு நீண்ட காலம் செல்கிறது. நாங்கள் சில தெரிந்தவர்கள் விடயம் தொடர்பாக கொண்டே கேட்டால் அவர்களுக்கு கிளியரன்ஸ் வரவில்லை. ஒரு குறிப்பிட்ட கால வரையறையை ஏற்படுத்த வேண்டும். ஏனென்று சொன்னால் அந்த 12 சிட்டிசன் தொடர்பாக ஒருவர் விண்ணப்பித்தால் இவ்வளவு காலப்பகுதிக்குள், 3 மாத காலப்பகுதிக்குள் அல்லது 2 மாத காலப்பகுதிக்குள் அவர்களுக்கு அதை பெற்றுக்கொள்ளக்கூடிய வகையில் அந்த சீர்திருத்தங்களை மேற்கொள்ள வேண்டும் என்று இந்த நேரத்தில் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சரை நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் தற்பொழுது ஒரு இலங்கையினுடைய ராணுவ போலீஸ் புலனாய்வுத்துறை வீழ்ச்சியடைந்திருக்கிறதா அல்லது ஆட்சியாளர்கள் அடாவடித்தனங்களுக்கு துணை போகிறார்கள் என்பது கேள்வியாக இருக்கிறது. இந்த இரண்டில் ஒன்றுதான் பொருத்தமாக இருக்க வேண்டும். ஏனென்று சொன்னால் அண்மையில் கடந்த ஞாயிற்றுக்கிழமை 17ஆம் தேதி பாராளுமன்ற உறுப்பினர் செல்வராஜா கஜேந்திரன் அவர்கள் தியாக தீபம் திலீபன் அண்ணனுடைய ஊர்தி ஊடாக சென்றபோது போலீஸ் ராணுவ புலனாய்வாளர்கள் முன்னால் குறிப்பிட்ட ஒரு சிலரால் தாக்கப்பட்டிருக்கிறார்கள், மிகவும் கொடூரமாக தாக்கப்பட்டிருக்கிறார்கள். அதை ஏன் போலீஸ் தடுக்கவில்லை என்ற ஒரு கேள்வி இருக்கிறது. இன்று வரை அதற்கு என்ன நடவடிக்கை எடுத்தார்கள் என்ற கேள்வியும் இருக்கிறது. இதை மிகவும் ஒரு
கண்டிப்பான கண்டனமாக நான் போலீஸ் அமைச்சரிடம் இந்த சபையில் பதிவு செய்ய விரும்புகின்றேன். ஒரு பாராளுமன்ற உறுப்பினர் போலீசின் முன்பாக தாக்கப்பட்டிருக்கிறார். மிகவும் ஒரு இன ரீதியாக எங்கள் மக்கள் மீது இருக்கின்ற காழ்ப்புணர்ச்சியினுடைய வெளிப்பாடுதான் இது இருக்கிறது. அரசாங்கம் இதை தலையிட்டு உடனடியாக இதை தீர்ப்பதற்குரிய வழிவகையை செய்ய வேண்டும். அப்படி இல்லாவிட்டால் இதனுடைய தொடர்ச்சி மிகவும் மோசமாக இருக்கும். நாளடைவில் இன்னும் தாக்குதல்கள் அதிகரிக்கும். அதன் பிற்பாடு மிக ஒரு கொடூரமான சூழ்நிலையில் மக்கள் பாராளுமன்ற உறுப்பினர்கள் தள்ளப்படுவார்கள். அண்மையில் அனுராதபுரத்தைச் சேர்ந்த உத்திக்க பிரபரட்ட என்ற ஒரு அனுராதபுர பாராளுமன்ற உறுப்பினர் மீது கை துப்பாக்கியாலோ துப்பாக்கியால் துப்பாக்கிச்சூடு நடைபெற்றிருக்கிறது. யார் சுட்டார்கள், ஏன் சுட்டார்கள், அவர்களுக்கு அந்த துப்பாக்கி எங்கிருந்து வந்தது என்ற கேள்விக்கு போலீஸ் பாதுகாப்பு அமைச்சர் பதில் கூற வேண்டும். ஏனென்றால் ஒன்று, இலங்கையினுடைய புலனாய்வுத்துறை வீழ்ச்சியடைந்திருக்க வேண்டும், அல்லது இப்படியான செயல்பாடுகளுக்கு ஆட்சியாளர்கள் துணை போக வேண்டும். இதுதான் அங்கிருக்கின்ற இரண்டில் ஒன்றுதான் சரியாக இருக்க வேண்டும். உங்களிடம் புலனாய்வாளர்கள் இல்லை என்று சொன்னால் புலனாய்வாளர்களை எங்களுடைய புலனாய்வாளர்களை உங்களுக்கு தருவதற்கு நாங்கள் தயாராயிருக்கின்றோம். மிகவும் திறமையான புலனாய்வாளர்கள் இருக்கிறார்கள். 2-3 நாட்களில் இந்த விடயம் யார் செய்தது, என்னத்துக்காக செய்தது என்ற விடயங்களை கண்டுபிடிக்கக்கூடிய புலனாய்வாளர்கள் இருக்கிறார்கள். ஆனால் அதற்குரிய அனுமதி இல்லை. குறிப்பாக இந்த விடயங்கள் தொடர்பாக பாராளுமன்ற உறுப்பினர்கள் மீது நடத்தப்பட்ட தாக்குதல்கள் தொடர்பாக சபாநாயகர் உடனடி நடவடிக்கை எடுக்க வேண்டும். சபாநாயகருடைய செயல்பாடு இதில் மிகவும் காத்திரமாக இருக்கிறது. துப்பாக்கியால் சுடுகிறார்கள், வீதியால் செல்லும் போது தாக்குகிறார்கள், ஆனால் எந்த விதமான ஒரு பதிலும் இல்லை, ஒரு நடவடிக்கையும் இல்லை. எதிர்காலத்தில் எங்கள் மீதும் துப்பாக்கியால் எங்களுக்கும் துப்பாக்கியால் சுட்டால், நாங்கள் அதில் இறந்தால், அதை கூட சபாநாயகரோ இந்த ஆட்சியாளர்களோ கண்டுபிடிக்க முடியாத சூழ்நிலையில் தான் தற்பொழுது இருக்கிறார்கள். ஆகவே இந்த துப்பாக்கி கலாச்சாரத்தை உடனடியாக நிறுத்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அண்மையில் கடந்த மாதம் 25ஆம் தேதி மன்னாரில் ஒரு துப்பாக்கிச்சூட்டு சம்பவத்தில் 2 பொதுமக்கள் கொல்லப்பட்டார்கள். கடந்த மாதம் 25ஆம் தேதி மன்னார் மாவட்டத்தில் விவசாய நடவடிக்கைக்கு சென்று வந்த 2 நபர்கள் சுட்டுக் கொல்லப்பட்டார்கள். அந்த சூட்டு சம்பவத்தின் போது நானும் அந்த இடத்தில், சூட்டு சம்பவம் நடைபெற்றதன் பிற்பாடு, நான் அறிந்ததன் பிற்பாடு நான் அந்த இடத்துக்கு சென்றிருந்தேன். அங்கு போலீஸ் ராணுவ எஸ்டிஎஃப் உத்தியோகத்தர்கள் அந்த இடத்தில் பிரசன்னமாயிருந்தார்கள், பொதுமக்களும் இருந்தார்கள். இன்று 9 செப்டம்பர் 19ஆம் தேதி ஆகிறது. ஆனால் இந்த துப்பாக்கி சூட்டுக்கு சம்பவத்திற்கு பின் யார் இருந்தார்கள் என்பது போலீசுக்கோ ஆட்சியாளர்களோ தெரியும். ஆனால் இன்று வரை எந்த நடவடிக்கையும் எடுக்கவில்லை. ஏன் எடுக்கவில்லை என்ற கேள்வி பொதுமக்களுக்கு இருக்கிறது. அதே நேரத்தில் இந்த மன்னாரில் 25ஆம் தேதி குறிப்பாக வின்சுலோவை குறிவைத்து சுடப்பட்ட அந்த துப்பாக்கி ஒரு 9mm பிஸ்டல் துப்பாக்கியாக இருக்கிறது. அதில் வெடிக்காத ரவைக்குண்டுகளை நான் பார்த்தேன். 9mm பிஸ்டலால் சுடப்பட்டு 2 பேர் இறந்திருக்கிறார்கள். அந்த துப்பாக்கி யாருடையது என்னுடைய பிரதானமான கேள்வி. அந்த துப்பாக்கி மன்னார் மாவட்டத்தில் யாருடைய துப்பாக்கியால் அந்த சூட்டுச் சம்பவம் நடைபெற்றது? ஏன் இதை இன்றும் ஆட்சியாளர்கள் தாமதப்படுத்துகிறார்கள்? பொதுமக்களிடம் ஒரு பல விமர்சனம் இருக்கிறது. ஒரு அரசியல் பலம் படைத்தவர்கள் அல்லது ஒரு பணபலம் படைத்தவர்கள் என்ன வேண்டுமென்றாலும் இங்கு செய்யலாம், அதற்குரிய தண்டனைகளோ விசாரணைகளோ இல்லை. ஏனென்று சொன்னால் அதற்கு உடந்தையாக பலர் இருக்கிறார்கள். அண்மையில் ஈஸ்டர் குண்டு தாக்குதல் தொடர்பாக நான் நினைக்கிறேன் எதிர்க்கட்சி தலைவர் முன்னாள் ராணுவ தளபதி சர்வதேச விசாரணை தொடர்பாக கோரிக்கையை விடுத்திருந்தார்கள். ஒரு நாட்டினுடைய முன்னாள் ராணுவ தளபதி, ஒரு நாட்டினுடைய எதிர்க்கட்சி தலைவர் ஏன் சர்வதேச விசாரணையை கோர வேண்டும் என்று நாங்கள் பார்க்க வேண்டும். உள்ளூரில் நடைபெறுகின்ற விசாரணையின் மூலம் உள்ளூரில் விசாரணைகள் நடைபெற்றால் அதற்குரிய உண்மைத்தன்மையை கண்டுபிடிக்க முடியாத ஒரு நிகழ்வாகத்தான் அது இருக்கும். குழுக்கள் அமைக்கப்படும், அதன் பிற்பாடு அந்த செய்தி அப்படியே மறைந்து போகும். இதைத்தான் நாங்கள் 2009 எங்களுடைய மக்கள் 146,000 மேற்பட்ட மக்கள் கொன்றும் காணாமலாக்கப்பட்டும் அளிக்கப்பட்டிருக்கிறார்கள் என்ற விடயத்தை, என்ற அந்த துயரத்தை சர்வதேச விசாரணையின் ஊடாக நாங்கள் இதை செய்ய வேண்டும் என்று கோரியதன் பிரதானமான நோக்கம் ஆட்சியாளர்களால் இந்த விசாரணை செய்து உண்மைத்தன்மையை கண்டுபிடிக்க முடியாது. ஆகவே தற்பொழுது நடைபெறுகின்ற இந்த ஆயுத கலாச்சார சூட்டுச் சம்பவங்களின் பின்னால் அரசாங்கத்தில் யார் இருக்கிறார்கள்? மன்னாரில் கடந்த ஆகஸ்ட் 25 வின்சுலோவை குறிவைத்து அந்த துப்பாக்கி சூடு நடைபெற்றது. சாதாரண ஒரு கட்டு துப்பாக்கியால் அதை சுடவில்லை, 9mm கை துப்பாக்கியால் தான் அவர்கள் சுட்டிருக்கிறார்கள். அந்த துப்பாக்கி யாருடையது? ஏன் இவ்வளவு காலமும் கண்டுபிடிக்க முடியவில்லை? குறிப்பாக அந்த நொச்சிக்குளம் பிரதேசத்து மக்கள் மிகவும் அச்சத்தில் தங்களுடைய வயல்களுக்கு செல்ல முடியாமல் தங்களுடைய கால்நடைகளை கொண்டு மேய்ச்சல் தரைக்கு கொண்டு செல்ல முடியாமல் மிகவும் அச்சத்தில் இருக்கிறார்கள். நான் நினைக்கிறேன் மன்னார் மேதகு ஆயர் அவர்கள் ஜனாதிபதியிடம் அவரிடம் முறையிட்டதாக எனக்கு ஆயர் கூறியிருந்தார் இந்த விடயம் தொடர்பாக நடவடிக்கை எடுக்கும்படி. போலீஸ் அமைச்சரிடம் முறைப்பாடு செய்யப்பட்டிருக்கிறது. இன்னும் இதற்குரிய சரியான பதிலை பெற்றுக்கொள்ள முடியவில்லை, சரியான பதில் கிடைக்கவில்லை. அந்த நொச்சிக்குள மக்கள் இன்றும் அச்சத்தின் மத்தியில் தாங்கள் வீட்டுக்கு வழியில் செல்ல முடியாமல் தங்களுடைய ஒரு சில பிரதேசத்துக்குள் வாழ்கிறார்கள். மன்னார் நகரத்திற்கு சென்று முடியவில்லை, நகரத்தில் வைத்து கத்தியால் குத்துகிறார்கள். போலீஸ் நிலையத்துக்கு முன்பாக வயலுக்கு சென்றால் அங்கு துப்பாக்கியால் சுடுகிறார்கள். ஒரு சிறியண்ணன் சாரதி அவர்கள், மிருக வைத்திய திணைக்களத்தில் பணிபுரிகின்ற சாரதி, வேலைக்கு சென்று திரும்பி வரும்போது அடித்து, வாகனத்தால் அடித்து வேணும் என்று கொள்கிறார்கள். அது கொலை என்பதை போலீசே சொல்கிறார்கள். ஆனால் அதற்கு பின்னுக்கு இருக்கின்ற அந்த நபரை, அந்த குழுவை ஏன் இன்று வரைக்கும் புலனாய்வாளர்களோ ஆட்சியாளர்களோ கைது செய்யவில்லை, நடவடிக்கை எடுக்கவில்லை என்று சொன்னால் அவர்கள் அரசியல் பலம் படைத்தவர்கள், பணபலம் படைத்தவர்கள். இந்த விடயம் தொடர்பாக என் மேலும் அச்சுறுத்தல் வரலாம், என்னையும் தாக்கலாம். ஆனால் ஒரு கண்ணுக்கு முன்னால் ஒரு மக்களுக்கு அணியாக நடைபெறுகின்ற போது அதை இந்த முறைப்பாடு செய்கின்ற இடமெல்லாம் முறைப்பாடு செய்து எந்த விதத்திலும் பயனில்லாத போது இந்த சபையில் நான் இந்த நாட்டு மக்களுக்கும் இந்த ஆட்சியாளர்களுக்கும் கோரிக்கையாக வைப்பது என்னவென்றால் இதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். இந்த 2 பாராளுமன்ற உறுப்பினர்களுக்கு ஏற்பட்ட சிறப்புரிமை தொடர்பாக சபாநாயகர் நடவடிக்கை எடுக்க வேண்டும். ஆயுத கலாச்சாரத்தை, ஆயுதத்தின் மூலம் ஆக்களை தாக்குகின்ற, சுடுகின்ற, கொல்லுகின்ற செயல்பாட்டை இந்த இராணுவ போலீஸ் புலனாய்வாளர்கள் கண்டுபிடிக்க வேண்டும். அப்படி அவர்களால் முடியாவிட்டால் அதை எங்களிடம் தர வேண்டும். அதற்குரிய புலனாய்வாளர்கள் ஊடாக அதை 2-3 நாட்களில் கண்டுபிடிக்கக்கூடிய வல்லமை எங்களுக்கு இருக்கிறது என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி. திவா ஆஹாரே சந்தா பசரு எக்கதக்குவா பார்லிமெண்ட் கல்தபனோ. ஸ்துதி.